සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සත්තම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පිංගතුනි මේ භාවනා වැඩසටහනට අදාළව ත්‍රිපිටකයේ තියෙන ඒකායන මාර්ගය විග්‍රහ කරපු සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රය බුදුහාමුදුරුවෝ දේශනා කරව අදාළ ඒකායන මාර්ගය විග්‍රහ වෙනවා. මේ ඒකායන මාර්ගය සත්තානං විසුද්ධිය ශෝක පරිදේවානං සමතික්කමයි දුක්ඛ දෝමනස්සානං අත්ථංගමයි ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චි කිරියයි. ඒ නිසා මහා සතර සතිපට්ඨාන සූත්‍රය බුදුහාමුදුරුවම නම් කළා තියෙනවා නිවනට ඒකායන මාර්ගය විග්‍රහ කරපු යුගනද්ද වශයෙන් භාවනාව කරන්නට උපකාර වන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් නියත වශයෙන්ම පූර්ණය වන සූත්‍රයක් හැටියට. මේ මහා සතර සතිපට්ඨාන සූත්‍රය දීඝනිකායේ තියෙනවා අංග සම්පූර්ණව. අපි මේ දීඝනිකායේ තියෙන මහා සතර සතිපට්ඨාන සූත්‍රය තමයි මේ භාවනා වැඩසටහනට අද හවස කොටසක්, හෙට හවස කොටසක්, අවසාන කොටස අනිත්‍ය 17 වෙනිදා හවස. මේක දිග සූත්‍රයක්. මේකේ ඒකායන මාර්ගය විග්‍රහ කරලා තියෙනවා. මේ මහා සතර සතිපට්ඨාන සූත්‍රය අනික් සූත්‍රවලට වඩා බොහොම ගැඹුරු වෙනස් විශේෂ ලක්ෂණ තියෙන සූත්‍ර ධර්මයක්. දැන් මජ්ඣිම නිකායේ තියෙන සතර සතිපට්ඨාන සූත්‍රයක්. තව මේ සතර සතිපට්ඨානයේ පූර්ණේ වෙන ආකාරය තව සූත්‍ර ධර්ම ගණනාවකත් වරින් වර තනින් තන බුද්ධ දේශනාවේ තියෙනවා, සඳහන් වෙලා තියෙනවා, දේශනා කරලා තියෙනවා. නමුත් අංග සම්පූර්ණව මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කළේ මේ දීඝනිකායේ තියෙන මේ මහා සතර සතිපට්ඨාන සූත්‍රය. මේ සූත්‍රය බුදුහාමුදුරුව දේශනා කරන්නට ආරම්භ කළේ මේ බුදුහාමුදුරුව ජීවමාන කාලය තුළ හිතාගන්න බැරි තරම් නොඑක් අවස්ථාවල සූත්‍ර ධර්ම දේශනා කළා. මේ සූත්‍ර ධර්ම වලින් අද අපිට ත්‍රිපිටකය කියලා අහගන්න, කියවගන්න, තේරුම් ගන්න තියෙන්නේ බොහොම සුළු කොටසක්. හේතුව ආනන්ද හාමුදුරුව මුල් අවුරුදු 25ක් තුල ආනන්ද හාමුදුරුව නෙමේ මේ අග්‍ර උපස්ථායක හැටියට හිටියේ, ධර්ම භාණ්ඩාගාරික කෙනෙක් හිටියේ නැහැ. ආනන්ද හාමුදුරුව බුදු හාමුදුරුවන්ගේ අග්‍ර උපස්ථායකයා සහ ධර්ම භාණ්ඩාගාරික හැටියට හිටියේ අවසාන අවුරුදු 20ක් හෝ 21ක්. මේ අවුරුදු 21ක් තුල ආනන්ද හාමුදුරුව අහගත්ත දේ තමා ආනන්ද හාමුදුරුව මතක තියාගෙන මේ සූත්‍ර පිටකය හැටියට විනය පිටකය හැටියට අභිධර්ම පිටකය හැටියට ඔය පස්සේ කාලෙක අර පළවෙනි සංගායනාවේදී මතු කළා සකස් කළා දේශනා කරලා තියාගත්තේ. නමුත් බුදුහාමුදුරුව මුල් අවුරුදු 20ක් තුල හෝ 25ක් ධර්ම කාලයක් තුල දේශනා කර වදාළ බොහෝ දේවල් ත්‍රිපිටකය හැටියට අද අපිට කියවගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා බුදුහාමුදුරන්ගේ ධර්මය අසීමිත දේශනා කරපු හේතුඵල ධමයක් පටිච්ච සමුප්පාද ධර්මයක්. මේ සියලු සූත්‍ර ධර්ම දැන් අද වෙනකොට කොටස් කීපයකට බෙදලා තියෙනවා දීඝනිකාය හැටියට, ඒ වගේම මජ්ක්‍ධිම නිකාය හැටියට, අංගුත්තර නිකාය හැටියට, සංයුක්ත නිකාය හැටියට, පරියාප්ති සාසනය කොටස් හතරකට බෙදලා තියෙනවා. බුදුහාමුදුරුව පිරිනිවන් පෑවට පස්සේ බුද්ධ දේශනාව බුද්ධ වචනය නොවන අර තේරගාථා වගේ දේවල් ධම්මපදට්ඨ කතා පොත් 15ක් හැටියට තියෙනවා. ඒවා කුද්දක නිකාය. කුද්දක නිකාය කියන්නේ කුද්දක කියන්නේ මාගදී භාෂාවේ වචනයක්. පසුව එකතු කරගත්ත ධර්මය හැටියට සලකන කොටස තමයි කුද්දක නිකාය. ඒවා බුද්ධ දේශනා නෙමෙයි. ඒ වගේම බුද්ධ දේශනාව නොවන ශ්‍රාවක දේශනා තියෙනවා. ඒවා බුදුහාමුදුරුවෝ සාදු සාදු කියලා අනුදැන වදාලා අනුමත කළා නිර්දේශ කළා. එහෙම ඒවත් තියෙනවා. ඉතින් ඒක නිසා ඒ බොහෝ කුද්දක නිකායේ තියෙන කිසිම දෙයක් බුදු මුවින් බුද්ධ දේශනාවක් හැටියට දේශනා කරපු ධර්මයේ පදනම් කොටගෙන වෙන්න පුළුවන්. නමුත් බුදුහාමුදුරුව ජීවමාන කාලේ ඔහොම කුද්දක නිකායක් තිබුණේ නැහැ. මේ අර දීඝනිකායේ මජ්ක්‍ධිමනිකායේ අංගුත්තරනිකායේ සංයුක්තනිකායේ තියෙන දේවල් බුදුහාමුදුරුව හෝ බුද්ධ ශ්‍රාවකයන් හෝ දේශනා කරලා පසුව බුදුහාමුදුරුව අනුදැන වදාළ දේවල්. මේ සූත්‍ර ධර්ම අතරින් එකම සූත්‍රයක තමයි විශේෂ ලක්ෂණ තියෙන්නේ. මේ මහා සතර සතිපට්ඨාන සූත්‍රය එනිසා අනික් සියලු සූත්‍රවලට වඩා වෙනස් ස්වරූපයක් ස්වභාවයක් වටිනාකමක් ගන්න සූත්‍රයක්. එක මේ මාර්ගය ඒකායන මාර්ගය පැහැදිලිව පිරිසිදු අංග සම්පූර්ණව දේශනා කරලා තියෙන්නේ මේ සූත්‍රයේ පමණක්. අනික් සූත්‍රවල දැන් අර බාහ්‍ය දාරු වීර්ය තුමාට කිව්ව පේලි හතරක සූත්‍රයේ තියෙන නිවන් මගම තමයි. දිත්තේව දිත්තමත්තම් භවිස්සති, සුතේව සුතමත්තම් භවිස්සති, මුතේව මුතමත්තම් භවිස්සති, විඤ්ඤතේ විඤ්ඤාතමත්තම් භවිස්සති, නෙව ඉදන උරංග උභේමාන්තරේ දුක්ඛකන්දස්ස අහෝසීති කියන මේ ආකාරයට දේශනා කරලා තියෙන බාහ්‍ය දාරු වීර්යතුමාට දේශනා කරපු සූත්‍රයේ තියෙන්නේ ඔය පටිච්ච සමුප්පාද ධර්මය. නමුත් මේ මහා මේ දීඝනිකායේ තියෙන මේ මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ බුදුහාමුදුරුව ආරම්භ කළේ මේ සූත්‍රය මේ මහප්ඵල මහානිසංස කරුණු පහක් මුලින්ම පළමු කොටම මතු කරලා. ඒ කියන්නේ මේ මග අනුගමනය කරන යම් කිසි කෙනෙකුට ලබාගත හැකි ලබාගත යුතු අර කරුණු පහක් මුලින්ම සඳහන් කරලයි මේ සූත්‍රය දේශනා කරේ. වෙන කිසිම සූත්‍රයක මෙහෙම ආරම්භයේදී මේ ලබාගත යුතු ලබාගත හැකි මේ දේවල් මේ කරුණු පහක් හැටියට ආරම්භයේ දේශනා කරලා නෙමේ අවසානයේ වෙනකොට දේශනා කළා. දැන් මේ සූත්‍රයේ ආරම්භයේදී මේක කියලා තියෙනවා, අවසානයේදී මේකම නැවතවරක් සඳහන් කරලා තියෙනවා. දැන් මේ සූත්‍රය ආරම්භ කරන්නේ උද්දේශ හැටියට ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා පළවෙනි එක, ශෝක පරිදේවානං සමතික්කමාය දෙවෙනි එක, දුක්ක දෝමනස්සානං අත්තංගමාය තුන්වෙනි එක, ඥායස්ස අධිගමාය හතරවෙනි එක, නිබ්බානස්ස සච්ච කිරියාය පස්වෙනි එක අවසානි එක. මේක මේ තමා මේ සූත්‍ර ධර්මයේ මේක පෙන්වන්නේ මාර්ගයක්, පිළිවෙතක්. ඒ පිළිවෙත පාර, ඒ පාර මාර්ගය අනුගමනය කරනවා නම් යමෙක් ඒ පුද්ගලයාට ලබාගත හැකි, ලබාගත යුතු ඒ මහත්ඵල මහානිසංස පළමු කොටම දේශනා කරලා ආරම්භ කළා වගේම අවසානයේ මේ 30 පිටේ තියන නැවත මේකම අවසාන ඡේදයේ තියෙනවා 34 වෙනි ඡේදයේ. ඒකායන වයම්බිකවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිදේවානං සමතික්කමාය දුක්ඛ දෝමනසානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ච කිරියාය. මේක යදිදං චත්තාරෝ සතිපට්ඨානාති. යදිදං යම් කිසි කෙනෙක් මේ මාර්ගයේ පාර පිළිවෙත අනුගමනය කරනවා නම් ඒ පුද්ගලයාට ලබාගත හැකි, ලබාගත යුතු ඒ මහත්ඵල මහානිසංස ආරම්භයේ අවසානයේ දෙකේම සඳහන් කරපු අවධාරණයෙන් නැවත සඳහන් කරපු එකම සූත්‍රය මේ මහා සතර සතිපට්ඨාන සූත්‍රය. ඊටත් වඩා තවත් කාරණයක් මේ සූත්‍රයේ තියෙනවා. මේ ඔය 30 පිටේ 33 ඡේදයේ නැවත තියෙනවා ගැඹුරු දෙයක්. යෝහි කෝචි භික්කවේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානී එවං භාවෙය්‍ය. යෝහි කෝචි, යෝ කියන්නේ යමෙක්. යෝහි කෝචි මේක නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනත්වත් ඉමේ චත්තාරෝ මේ කියන සතර සතිපට්ඨානය එවං භාවෙය්‍ය පූර්ණ විදිහට භාවිතයට ගන්නවා නම් ඒ පුද්ගලයා සත්ත වස්සානි තස්ස දින්නම් පලානං අඤ්ඤතරම් පලම් පාටිකංකං දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිසේසේ අනාගාමිත. ඒ පුද්ගලයාට අනිවාර්යයෙන්ම මේ මහා සතර සතිපට්ඨානෙ පෙන්වලා දුන්න නිවැරදි මාර්ගය පිළිවෙත ප්‍රතිපදාව යමි යෝහි කෝචි, යම් කෙනෙක් නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් භාවිතා කරනවා නම්, භාවිතයට ගන්නවා නම්, භාවනා කරනවා නම් උපරි මාසයෙන් අවුරුදු 7ක් ඇතුළත ඒ පුද්ගලයා එහි ප්‍රතිඵලයක් හැටියට ද්වින්නම් පලානම් එක්ක අනාගාමී ඵලයට පත් වෙනවා, එක්ක අරහත් ඵලයට පත් වෙලා ගමන අවසන් කරනවා. කොහොමද? දිත්තේව ධම්ම මේ ජීවිත කාලය තුලදීම මෙහෙම උපරිම කාලයක් වෙන කිසි සූත්‍රයක බුද්ධ දේශනාවේ දේශනා කරලා නැහැ. ඊගාවට බුදුහාමුදුරුව උපරිම කාලය දේශනා කළා. ඊට පස්සේ තිට්ඨන්තු භික්කවේ සත්වස්සානි, මේ සත්වසක් කියන්නේ නැහැ, යෝහි යමෙක් මේක අනුගමනය කරනවා නම් ච වස්සානි අවුරුදු 6කින්, පංච වස්සානි 5කින්, චත්තාරි වස්සානි 4කින්, තීනි වස්සානි 3කින්, ද්වි වස්සානි අවුරුදු 2කින්, එහෙම නැත්නම් ඒක වස්සානි 1 අවුරුද්දකින් වුණත් මේ දිත්තේව ධම්මේ දින්නම් පලං පාටිකංකං ඒ සෝතාපත් අනාගාමී හෝ අරහත් ඵලයටපත් වෙන්න පුළුවන්. ඊට පස්සේ නැවත අඩු කරනවා තිට්ඨන්ති භික්කවේ අර අවුරුද්ද අඩු කළා සත්ත මාසානි, ඊට පස්සේ ච මාසානි මාස 6ට 5ට 4ට 3ට 2ට 1ට, ඊට පස්සේ මාස භාගයටත් අඩු කරනවා. අවසානයේ අර අඩමාසං තිට්ඨතු. අඩමාසකින් ඒ කියන්නේ දවස් 14 කිනුත් මේක යමෙකුට නිවැරදිව භාවිතා කරනවා නම් අර ප්‍රඥානුසාරී පුද්ගලයෙකුට මේ අනාගාමි අරිහත් ඵල දෙකෙන් එකක් අනිවාර්යෙන් ලැබෙනවා කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලිව කිව්වා. අවසාන වශයෙන් කිව්වා ඉමේ චත්තාරෝ සතිපට්ඨානී ඒවං භාවේය සත්තාහං තස්ස දින්නම් පදානං. සත්තාහං කිව්වේ දින හතකිනුත් මේක අවම වශයෙන් මගඵල ලබන්න පුළුවන්. එතකොට බුදුහාමුදුරුවෝ මේ සූත්‍රයේ මේ කියන සතර සතිපට්ඨානය නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් මේ ක්‍රමයට අනුව භාවිතා කරනවා නම් භාවනා කරනවා නම් ඒ පුද්ගලයාට උපරිම යන්නේ කාලය අවුරුදු 7යි අනාගාමී හෝ අරහත් ඵලයටපත් වෙන්න. අවම දින 7යි. මේ ඇතුළත කාලය තුල පුද්ගලයෙකුට පුළුවන් මේ මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ කියලා තියෙන නිවැරදි ප්‍රතිඵලය සාක්ෂාත් කරගන්න. මොනවාද ප්‍රතිඵල සාක්ෂාත් කරගත යුතු? සත්තානං විසුද්ධිය. ශෝක පරිදේවානං සමතික්කම. දුක්ඛ දෝමනස්සානං අත්තංගම. ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරි. නිබ්බානස්ස සච්චිකිරියයි කිව්වේ මේ බැමි තුනේ නිදහස් වෙලා මේ නිවන් මඟ නිබ්බානගාමී මාර්ගය සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒක නිසා මේක මේ බුද්ධ දේශනාවේ තියෙන අනික් කිසිදු සූත්‍රයක නොකියූ දේවල් ලක්ෂණ බහුලව තියෙන අවධාරණයෙන් දේශනා කර වදාළ නිවැරදිවම නිවනට මඟ පෙන්වූ සූත්‍රයක් හැටියට එදා මේ ඉතිහාසයේ බුද්ධ ශාසනය තුළ දේශනා කළා. කවුරුත් මේක භාවිතයට ගත්තා. නමුත් පස්සේ කාලෙක මේ වචන ටික පදවැල් ටික කිව්වට මේක භාවිතයට ගත්තේ නැහැ. මේක තියෙන්නේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානි ඒවං භාවේය. ඒවං භාවේය. භාවේය කියන වචනේ බුද්ධ දේශනාවේ යම් තැනක තියෙනවා නම් යෝ ධම්මෝ යෝ විනයෝසෝ භාසිතබ්බා. මේක මේ ධහම තියෙන්නේ මේ වචනවල පමණක් නෙමෙයි. මේ වචනවල තියෙන අර්ථය ධර්මයේ නිරුක්ති පටිසම්භිදාර්ථයේ තේරුම් අරගෙන මේක භාවිතයට ගන්න ඕන. භාවය කියන්නේ අත් වශයෙන්ම මේක භාවනා කරනවා කියන්නේ භාවිතයට ගන්නවා. ඒ අනුව මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ වචන ටික ලක්ෂ වාරයක් මුමුණලා ගිරව් වගේ කියවා කියවා සජ්ජායනා කරලා කියවා කියවා හිටියට කාටවත්ම නිවනක් ලැබෙන්නේ නැහැ. වචනවල නිවනක් නැහැ. මෙතන තියෙන්නේ අපි ප්‍රායෝගිකව මේ ජීවත් වෙන වෙලාවේ අවස්ථාවේ අපි කරන කියන හිතන හැම දෙයකදීම අනුගමනය කළ යුතු භාවිතා කළ යුතු පිළිවෙතක් ප්‍රතිපදාවක් මේ මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ ප්‍රායෝගිකවත් නිවැරදිවත් යුගනද්දවත් භාවිතා කරන්න පුළුවන් ආකාරයට විග්‍රහ කරලා දේශනා කරලා පැහැදිලි කරලා තියෙනවා. මේක යටපත් වුණා. මේක වෙනස් වුණා. මේක වෙනස් වීමත් සමග යටපත් වීමත් සමග කියවා කියවා ඉන්නවා මිසක් ග්‍රන්ථ ධූරය පුරනවා මිසක් විපස්සනා ධූරය පිරීම අභාවයට ගියා. අහෝසි වුණා. ඒක නිසා අවුරුදු 7 නෙමේ දැන් අද ලංකාවේ අවුරුදු 50-60 මේ කියන දේවල් වචන ටික කියවා කියවා සජ්ජායනා කර නිවන් මඟ ලබන්න බැරුව අතරමං වෙච්ච මිනිස්සු එදත් හිටිය අදත් ඉන්නවා හෙටත් හිටි. ඉතින් ඒක නිසා පින්වතුනි අපි කල්පනා කරන්න ඕන කොතනද කොහොමද මොන ආකාරයෙන්ද මේක වැරදි වුණේ. අභාවිතයට ගියේ, අවභාවිතයට ගියේ. ඒ නැතුව බුද්ධ දේශනාවේ වචනයක් වල වරදක්වත් බුද්ධ දේශනාවේ අඩුපාඩුවක්වත් නෙමෙයි. පස්සේ කාලෙක මේවට අර අටුවා ටීකා ටිප්පණි ලියලා මිනිස්සු මේවා පරිවර්තනය කළා පදපරම විදියට. මේ සියල්ල වෙනස් අතකට හැරෙව්වා. ඒක තේරුම් ගත යුතුයි. ඒ නිසා අපි මේ සූත්‍රයේ තියෙන වචනයක් පදයක් ගානෙම මේකේ ගැඹුරු අර්ථයක් තියෙනවා. මේවා තේරුම් ගත යුතුයි. මේ ඒ නිසා ඒකායනු අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. දැන් සත්තානං විසුද්ධිය කිව්වේ සුද්ධි විසුද්ධි පරිසුද්ධි කියන තත්වයටපත් වෙන්න ඕන. තුන් පියවරක්. සුද්ධි විසුද්ධි පරිසුද්ධි. මේක මේ පස්සේ කාලෙක ත්‍රිපිටකය ලේඛනගත කරනකොට මේ සුද්ධි විසුද්ධි පරිසුද්ධි කියලා මේකේ සඳහන් කළාට මේකේ තියෙන්න ඕන බුදුහාමුදුරුව දේශනා කළේ මාගදී භාෂාවේ තියෙන්නේ සත්තානං විමුක්තිය. මුක්ති විමුක්ති පරිමුක්ති. ඉතින් ඒක නිසා සත්තාගේ විමුක්තියයි මේ විමුක්තිය සඳහායි. විමුක්තිය කියන්නේ මේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් වෙන් වෙලා ඒක මිදී නිදහස් වෙලා ලබන විමුක්ති ඥාන දර්ශනය ලබා ගැනීමයි. ලබා ගැනීමටයි මේ ඒකායන මාර්ගය විග්‍රහ කළේ. ඒ නිසා මුක්ති විමුක්ති පරිමුක්ති කියන මේ ත්‍රිපරිවට්ටේ වචන තුන තමයි මෙතන තියෙන්න ඕන. ඒකායනු මග්ගෝ සත්තානං විමුක්තිය. පස්සේ අර විසුද්ධි මාර්ගය ලියනකොට මේක විසුද්ධිය වුණා. ඒක නිසා ඒ වචනේ පස්සේ කාලයක මෙතෙන්ට ඇතුළත් කරලා තියෙනවා. ඊළඟට ඉතා ගැඹුරු දෙයක් තියෙනවා. ශෝක පරිදේවානං සමතික්කමායි. මේ සියලු පෘථග්ජන පුද්ගලයෝ ශෝක පරිදේය. මේ පැවැත්ම තුල ලබන සියලු දුක් දොම්නස් වලට හේතුව මොකද්ද? ශෝක පරිදේය. අපි බලාපොරොත්තු වන දේ අපිට ලැබෙන්නේ නැහැ. අපි කරන කියන දෙයින් අපිට ආපහු උරුම එන්නේ අර දෙවෙනි වේශයක්. ඒක නිසා ශෝකයක් පරිදේවයක් අපිට උරුම කර උරුම වෙනවා. සමතික්ක මාය. මේක තියෙන වචනයක් අකුරක් මා. සමතය ඉක්මවා ගිහිල්ලා මිදී නිදහස් වෙනවා. සමතයටපත් වීම එදා බුදුහාමුදුරුවෝ බුද්ධත්වයටපත් වෙන්නට පෙරත් සමතයටපත් වෙන්න මේ ශෝක පරිදේව සමතයටපත් කරගන්න අර තදංගම විස්කම්බන වශයෙන් කෙලෙස් දවා තවා පැලස්තර පිළියමක් දාන ක්‍රමයක් තිබුණා. හැබැයි මේ සමතය ඉක්මවා ගිහිල්ලා සමතික්ක මාය. මා කියන්නේ මිදී නිදහස් වෙන සදහටම සහමුලින්. ඒ නිසා මේ ශෝක පරිදේව නැවත කවදක්වත් හිතේ උපදින්නේ නැති ආකාරයට ශෝක පරිදේවෙන් හිත කම්පණයට කිලුටු කරගන්න නැති ආකාරයට ඒක සමතේ ඉක්මවා ගිහිල්ලා ඒකෙ මිදී නිදහස් වෙන බව තමයි සමත ඉක්කමාය. සමතික්කමාය. දැන් අර පංචශීල ප්‍රතිපදාවෙත් තියෙනවා සංවර ශීලය, චේතනා ශීලය, ප්‍රහාණ ශීලය, වේරමණී ශීලය, අවිතික්කම ශීලය. ඒ අවිතික්කම ශීලයම තමයි මෙතන සමතික්ක මාය. ඒක ඉක්මවා ගිහිල්ලා සමතය මා මිදී නිදහස් වෙනවා මුල් උදුරා දැමීමෙන් මිදී නිදහස් වීම මාය. ඊළඟට දුක්ඛ දෝමනස්සාන සියලු පෘථග්ජන පුද්ගලයෝ සුඛ සොම්නස් සැප සුචි බලාපොරොත්තු වෙලා යමක් කරනවා නම් උරුම වෙන්නේ ලැබෙන්නේ අයිති වෙන්නේ දුක් දෝමනස්. අර ශෝක පරිදේව සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය. වචන තුනක් තියෙනවා අත්ත අංග මාය. මෙතනක් තියෙනවා මා. මා කියන්නේ සදාටම සහ මුලින්ම අර මම කොට මගේ කොට ගැනීම අත්ත තමන්ගේ අර අත්ත කියන්නේ මමත්වය මගේ කොට එතන් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාටි කියන එක තමයි අත්තං. එහෙම ඒ අපි ගන්නා දුක්ඛ දොම් දුක් දොම්නස් මම කොට මගේ කොට ගැනීම සදාටම සහ මුලින්ම නවත්වනවා. ඒකයි අත්තංගමය. දැන් මේ මාගදී භාෂාවේ මේ වචනවල තේරුම හරියට අර්ථ ධර්ම නිරුක්ති තේරුම් ගත්තේ නැත්නම් මේ අත්තංගමය කියන්නේ වචන තුනක්. ඒ වගේම සමත ඉක්මාය කියන්නේ වචන තුනක්. ගැඹුරු අර්ථයක් තියෙන වචන තුනක් තියෙනවා මේකේ. ශෝක පරිදේවානම් එකක්, දුක්ඛ දෝමනසානම් තවත් එකක්. ඒ දෙකම අත්ත අංගමය. අත්තංගමය අත්තං කියන්නේ මමත්වය මගේ කොට අර සියලුම පෘථග්ජන මිනිසු සැප බලාපොරොත්තු වෙන මිනිසු සැප හඹා යන මිනිසු දුක මම කොට මගේ කොට අරගෙන තමයි මේ දුක් වෙන්නේ. ඒක තමයි අර පුට්ටස ලෝක ධම්මේ චිත්තං යස න කම්පති වෙන්නේ නැහැ කම්පති වෙනවා. ඒ නිසා න කම්පති එතන නමුත් පෘථග්ජන පුද්ගලයෝ කම්පති. අටලෝ දහමටම කම්පණය වෙනවා. නමුත් මේ ආර්ය ශ්‍රාවකයා මේ මඟ අනුගමනය කරන පුද්ගලයා ඒ දුක් දොම්නස් වලින් ඒවා මම කොට මගේ කොට ගන්නෙ නැහැ. ඒවා මිදී නිදහස. ඒවා ස්වභාව ධර්මයෙන් සිදුවෙන දෙයක් බව සියල්ල තමන්ගේ හොඳට සිදුවෙන බව යථා පරිදි තේරුම් ගත්තාම ඒකේ තේරුම තමයි අත්තංගමයි. ඒ වගේම ඥායස්ස අධිගමයි. ඥායස්ස කිව්වේ මේ මගඵල. සෝතාපට්ටි සකදාගාමි අනාගාමි අරියත් සතර මග සතර ඵලවලට කිව්වා අධිගම. අධිගම කියන්නේ මේ අධිගම කියන්නේ මග ඵල. මාර්ග හතරයි ඵල හතරටයි කියනවා අධිගම. ඥායස්ස අධිගමය කියන්නේ මගඵල පූර්ණ කරගන්නවා සාක්ෂාත් කරගන්නවා. නිබ්බානස්ස සච්ච කිරියයි. නිබ්බානස්ස කිව්වේ මෙතෙක් කල් මේ සසරට බැඳී තිබූ බැමි තුනෙන් බැම්මෙන් මිදී නිදහස් වෙනවා. නිබ්බිදාය නිබ්බානස්ස. ඒ බැමි නිදහස් කළා. බැමි වලින් නිදහස් කළා. ඒ බැමි අස් කරනවා. ඒ බැමි අස් කරනවා. ඒකයි නිබ්බාන. නිබ්බානස්ස සච්ච කිරියාය. ඒ අනුව මේ බැමි තුනෙන් මිදී නිදහස් වෙලා නිවන නිබ්බාන සාක්ෂාත් කරනවා. මේ කරුණු පහ බුදුහාමුදුරුව ප්‍රකාශ කළා. යදිදං චත්තාරෝ සති පට්ඨානි. නිවැරදිවත් ප්‍රායෝගිකවත් සතර සතිපට්ඨානෙ තේරුම් අරගෙන මේ ක්‍රමය තාම ක්‍රමය කිව්වේ නැහැ. තාම ක්‍රමය කියන්න ආවේ නැහැ. තාම කියන්නේ මේ ප්‍රතිඵල. ලබාගත හැකි ලබාගත යුතු මිනිහෙකුට ලබන්න පුළුවන් ප්‍රතිඵල මහත් ඵල මහානිසංස මෙතෙන්දී මේ කිව්වේ කියලයි මේ සූත්‍රයේ පටන් ගත්තේ ආරම්භ කළේ. මේ කරුණු පහ මුලින්ම දේශනා කළා. ඊළඟට කතමේ චත්තාරු. මොකද්ද මේ හතර? භික්කවේ භික්කු කායේ කාය අනුපස්සී විහරති ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. විනය ලෝකේ අභිජ්ජා දෝමනස්සං ආතාපි සම්පජානෝ satima. Ata api sampajanu satima vinaya loke abhijja doma nasana. Aitin abhijja doma nasana ara samatika maya kiyana ekat attanga maya kiyana ekat deke ekatuwak tama me abhijja doma nasana hiten saha mulimma sadahatama avasan karanna puluwa. ඒ වගේම වේදනාසු වේදනානුපස්සී විහෙරති චitte චිත්තානුපස්සී විහෙරති ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අභිජානෝ ආතාපි සම්පජානෝ සතිමා කිව්වේ එකක් මේකම තමා සම්පජානෝ සම්ප්‍රජනනීය වෙනවා සම්බන්ධතාවයක් අලුතෙන් ජනිත වෙනවා ප්‍රජනනය වෙනවා බිහි කර ගන්නවා ඒ ප්‍රජනනය වෙන සම්බන්ධතාවයේ සමුදය නිවැරදිව ආතාපි තවදවා ඒකෙන් සතිමා හේතුඵල ධර්මයට බහාගලපා බලා අර හේතුව ඉවත් කිරීමෙන් පළවෙනි පියවර යෝ ධම්මෝ කිව්වේ එමන ධම්ම විනය ගාදාන්ති කියන එකේ ධම්ම කියන එක තමයි මේ ආතාපි සම්පජානු සති මා මෙතනක් තියෙනවා මා කියන්නේ මිදී නිදහස් වීම සති කියන්නේ හේතුඵල ධර්ම එනිසා හේතුඵල ධර්මයට මේ බහාගලපා බලා මේ සම්ප්‍රජනනීය වීමෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා ඒක පළවෙනි ඒ වගේම ණය විනයට බහාගලපා බලා මේ ලෝකය විනය්‍ය ලෝකය විනය ණය ලෝකය එකක් විනය්‍ය ලෝකය ලෝකේ තමයි අඳුර අඳුරෙන් මිදී නිදහස් වෙන්න පුළුවන් ණයෙන් මිදී නිදහස් වෙන්න පුළුවන් මේ සතර සතිපට්ඨානේ නිවැරදිවත් ප්‍රායෝගිකවක් යමෙක් අනුගමනය කරනවා තාම ක්‍රමයේ කිව්වේ නැහැ තාම කියන්නේ ආරම්භය තාම කියන්නේ මේකට අනුගමනය කළ යුතු පිළිවෙත කියන්නේ තවත් පස්සේ. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන මෙතන තියෙන්නේ සතර සතිපට්ඨානය හැටියට කායේ කාය අනුපස්සී විහෙරති පළවෙනි එක. වේදනාසු වේදනා අනුපස්සී විහෙරති දෙවෙනි එක. චිත්තේ චිත්ත අනුපස්සී විහෙරති තුන්වෙනි එක. ධම්මේසු ධම්ම අනුපස්සී විහෙරති හතරවෙනි යම් කිසි පුද්ගලයෙක් කිව්වොත් එහෙම බැරි වෙලාවත් ඔය දේශකයෝ කිසි දහමක් නොදන්නා කිසි මේ බුද්ධ වචනය ගැන ආතක් පහතක් නොදන්නා පුද්ගලයෝ අද ඔය ධර්ම දේශනාව කරනකොට කියයි කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියලා සම්පූර්ණම බුද්ධ ධර්මයේ විකෘති කළා විනාශ කළා. ඉතින් ඒක නිසා මේ බුද්ධ ධර්මයේ මේ කායයේ කායානුපස්සනා මිසක් කායානුපස්සනා නෙමෙයි. වේදනාසු වේදනානුපස්සනා මිසක් වේදනානුපස්සනා නෙමෙයි. චිත්තේ චිත්තානුපස්සනා මිසක් ධම්මේසු ධම්මානුපස්සනා මිසක් මේක කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියලා අද පොත්වලත් කියලා තියෙනවා දේශකයෝ දේශනා කරන කිසි අර්ථයක් ධර්මයක් ප්‍රායෝගිකව නොදැන. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන එකක් එකයි කරන්න තියෙන්නේ. මෙතන හතරක් තිබුණට බුදුහාමුදුරුවෝ කායගත සති වර්ගයේ සූත්‍ර ධර්ම 599ක කිව්වා එකයි කරන්න ඕන. කරන්න ඕන එක තමා කායේ කාය අනුපස්සී විහෙරති. විහෙරති කියන්නේ විහරති. වචන දෙකක්. මාගධී භාෂාවේ වචන දෙකක් විහරති. වි කියන්නේ වෙන් කරනවා. වැරදි දේ වෙන් කිරීමට කියනවා වි කියන අකුර. දැන් විසංකාර ඒ වගේම තව නොයෙකුත් ආකාරයට අර විහරණ මේ විහරති විහරස්මිති මේ වගේ වියන්න දැන් මේ වැරදි දේ වෙන් කිරීම හරති හිතෙන් අස් කරලා අයින් කරන වි හරති ඒ වැරදි දේ කෙලස් වෙන් කර කර අත් අරිණීමේ ක්‍රියාකාරකම විහෙරති ඒ වැරදි දේ වෙන් කර කර අත් අරින නිසා විහාරය කිව්වා ඉතින් ඒ වැරදි දේවල් වෙන් කර කර අත්තරින්නට අපකප වෙලා කටයුතු කරන නිසා විහාරය කිව්වා විහෙරති කියන්නේ ක්‍රියාපදය විහෙරස්මිති කියන්නේ ක්‍රියාපදය අර නාමපදේ තමයි විහාරය උනේ විහරති වැරදි දේ වෙන් කර කර අස් කිරීම විහරති විහෙරස්මිති විහාරයේදී ඒක කරන්න ඊළඟට හොඳට තේරුම් ගන්න ඕන මෙතන තියෙනවා කායේ කාය අනුපස්සී අනුපස්සී මෙන්න මේ අනුපස්සනා කිරීම අනුපස්සී විහෙරටි මේක තමයි බුද්ධ දේශනාවේ නිවැරදිව සහ ගැඹුරින් තේරුම් ගන්න ඕන වචනේ මේ හතරෙම තියෙනවා අනුපස්සී විහෙරටි කායේ කායානුපස්සී විහෙරති වේදනාසු වේදනා අනුපස්සී විහෙරති චිත්තේ චිත්ත අනුපස්සී විහෙරති ධම්මේසු ධම්ම අනුපස්සී විහෙරති මෙතන තියෙන වැදගත්ම වචනේ අනු අනු කියන්නේ දැන් අපි මේ සිංහල භාෂාවෙන් හිතලා මේක ලිව්වොත් අනු කියන්නේ අංශු උපකොටස් වගේ අර්ථයක් එන්නේ. නමුත් මේ මාගදී භාෂාවේ කොටනකවත් අනු කිව්වේ අංසුත් නෙමේ උපකොටසුත් නෙමේ. දැන් මේක ත්‍රිපිටකේ පරිවර්තනය කරලා තියෙනකොට සිංහලෙන් තියෙන්නේ ඕන කෙනෙකුට බලන්න පුළුවන් මේ ත්‍රිපිටක පොතක් අරගෙන කයෙහි කය අනුව බලමින් වාසය කරයි. එහෙමයි පරිවර්තනය කරලා තියෙන. නමුත් ඒක කිසිසේත්ම බුද්ධ භාෂිතය බුද්ධ දේශනාව භාවිතයට ගත යුතු හැකි දෙයක් නෙමෙයි. මෙතන මේ කායේ කියන වචනේ මාගදී භාෂාවේ වචනයක්. සිංහල භාෂාවේ තියෙන කය කියන වචනේ නෙමෙයි කාය කිව්වේ. කාය කියන වචනේ බුද්ධ දේශනාවේ චචක්ක සූත්‍රයේ කාය 36ක් විග්‍රහ කරලා තියෙනවා. කාය කිව්වේ ක්‍රියාකාරකම් 36ක්. චක්කු කාය පටිච්ච වෙනවා රූප කායට. උපජ්ජති විඥාන කාය. චක්කු විඥාන කාය. මේ කාය තුන චක්කු කාය රූප කාය චක්කු විඥාන කාය තින්නම් සංගති මේක ගති තුනක් හැටියට සම්පස්ස වුණාම සම්පස්සකාය හතරවෙනි කාය අලුතෙන් උපත ලැබුණා. මේ කාය හතර නිසා වේදනාකාය වේදනාකාය නිසා තණ්හාකාය තණ්හාකාය නිසා උපාදානකාය හයක් ක්‍රියාකාරකම් ඇහෙන් දැක්ක රූපේට පටිච්ච වීම නිසා හයක් ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා. මේ හය කායේ කාය මේ ක්‍රියාව නිසා ක්‍රියාව මුල් කොටගෙන උපන් මේක හයක් තියෙනවා. පළවෙනි එක වේගය මේ ක්‍රියාව නිසා. දෙවෙනි එක වේදනාව. තුන්වෙනි එක ආවේගය. හතරවෙනි එක චිත්තාවේගය. පස්වෙනි එක සමුදය. අවසාන එක අනුසය උපදිනවා. මේ ඇහෙන් අපි රූපයක් බැලුවොත් අපි අර ඒ රූපේට පටිච්ච වුණොත් චක්කුංච පටිච්ච රූපේච උප්පද්දති චක්කු විඤ්ඤාණ පටිච්ච නුනොත් ඔය එකක්වත් නැහැ. වේගයක් උපදින්නෙත් නැහැ, වේදනාවකුත් නැහැ, ආවේගකුත් නැහැ, චිත්තාවේගකුත් නැහැ, විඥාන ශක්තියක් ඉපදුනෙත් නැහැ, සමුදයක් බිහිුනෙත් නැහැ, අනුසය අලුතෙන් ඉපදුනෙත් නැහැ. නමුත් අර පටිච්ච වුණොත් තේරුම් ගන්න ඕන පටිච්ච කියන්නේ මොකද්ද? මේ ඉච්ඡ කියන්නේ තමන්ගේ හිතේ ඇති වූ කැමැත්ත. ඒ ඇහෙන් දැක්ක රූපයට තමන්ගීට වේමත්තතාවක් ඇති වෙනවා කියලා මහා පුන්නම සූත්‍රයේ බුදුහාමුදුරුව මේ මත්වීම විග්‍රහ කළා. එනිසා මේක අර පටිච්ච වෙන්නේ ඒ කැමැත්ත ඉච්ච නිච්ච වෙලා. ඉච්ච නිච්ච වෙලා පටිච්ච වෙනවා. එනිසා අර ඒක ප්‍රියයි මනාපයි මිහිරි මදුරයි කියලා හිතේ අස්මිමානයෙන් මැනීමක් වැරදි මිම්මක් කෝඩුවක් දාලා මේක මනිනවා. ඒ නිසා තමා පටිච්ච වෙන්නේ. ඒ නිසා වේගයක් උපදිනවා, වේදනාවක් උපදිනවා, ආවේගයක් උපදිනවා, චිත්තාවේගයක් උපදිනවා, විඥාන ශක්තියක් උපදිනවා, සමුදේ බිහි වෙලා අනුසය උපදිනවා. හයක් තියෙනවා. මේ හය තමා කායේ කායි. බැරි වෙලාවත් මේ අලුතෙන් උපදින මේ ඇහෙන් දැක්ක වෙලාවෙම මේ අනුපස්සනා කළොත්, එතකොට අනු කියන වචනේ තේරුම් ගත්තේ නැත්නම් අර වේගයේ වේදනාව ආවේගයේ චිත්තාවේගය විඥාන ශක්තිය සමුදය අනුසේවාවටපත් වෙලා නවතිනවා. අනුසය උපදින්නේ නැහැ අනුපස්සනා කළොත්. ඒ නිසා මාගදී භාෂාවේ මේ අනු කියන්නේ වර්තමාන මොහොතේ මෙතෙක් නූපන් දෙයක් අලුතෙන් හිතේ උපදිනවා. ඒ අලුතෙන් උපදින දේ අනුසය, ඒ උපදින්නට එන අනුසය නොඋපදවාම අනුත්පාද නිරෝධයෙන්ම ඉවත් කළොත් අනුපස්සී විහරති. එනිසා මාගදී භාෂාවේ මේ අනු කියන්නේ වර්තමාන මොහොතේ අලුතෙන් හිතේ උපදින හොඳ හෝ නරක දෙකටම අනු කියලා කිව්වා. දැන් අපි ගමු මේ අනු. දැන් අපි දැක්කහම යම් කිසි දෙයක් අපිට අනුරාගයක් උපදිනවා. මොකද්ද උපදින්නේ? අනුරාගයක්. අනුරාගය කියන්නේ මෙතෙක් නූපන් රාගයක් අලුතෙන් හිතේ ඉපදෙනවා නම් ඒක අනුරාගයක්. සමහර විට ඇහෙන් රූපයක් දැක්කහම අනුරාගයක් උපදිනවා. මෙතෙක් තිබුණේ නැහැ ඒ රාගය. දැන් අලුතෙන් උපදිනවා නම් ඒක අනුරාගයක්. ඒ අනුරාගය නෝපදවාම් ප්‍රහාණය කළා නම් අනුපස්සී විහෙරති. ඒ වගේම අනුකම්පාවක්. මොකද්ද අනුකම්පා? කම්පනයක් කම්පාවක් ඇති වෙන්නේ අලුතෙන්. මෙතෙක් තිබුණේ නැහැ හිතේ නූපන් අර අනුකම්පාව හිතේ ඇති වෙනවා. යම් කිසි කෙනෙක් අපි හිටමුකෝ බඩගින්න ඉන්න කෙනෙක් දැක්කහම අපේ හිතේ අනුකම්පාව. මේ අනුකම්පාව කියන්නේ නොතිබූ වේගයක් වේදනාවක් ආවේගයක් චිත්තාවේගයක් විඥාන ශක්තියක් සම්බන්ධ වීමේ සමුදයක් අපේ හිතේ අලුතෙන් ඉපදුනා. ඒ නිසා මේ අනු කියන්නේ මෙතෙක් නොඋපදූ නොතිබූ දෙයක් නැවත අලුතෙන් හිතේ උපදිනවා නම් ඒක අනුසය. ඒක ප්‍රහාණය කරනවා නම් අනුපස්සී. දැන් අපි අහලා තියෙනවා පුබ්බේ අනනුසුතේසු ධම්මේසු. එතකොට මේ අනුපස්සී කියන එකේ විරුද්ධ වචනේ පුබ්බේ අනනුසුතේසු. අනු කියන එකේ විරුද්ධය අනනු. අනු කියන එකේ විරුද්ධ වචනේ දෙවෙනි වේශය අනනු. ඒ කියන්නේ මෙතෙක් භාවිතයේ නොතිබූ මෙතෙක් නොඇසූ දෙයක් අලුතෙන් අහනවා නම් ඒ අලුතෙන් අහන දේ අලුතෙන් දැනගත්ත දේ අර පුබ්බේ අනනුසුතේසු ධම්මේසු. ඒ වගේම මේ ත්‍රිපිටකයේ අනු කියන වචනය තේරුම් ගත්තේ නැත්නම් ඉස්සරහට මේ සතර සතිපට්ඨානය වඩන්න බෑ. සතර සතිපට්ඨානය වඩන්න නම් මේ අනු කියන වචනයත් අනුපස්සී විහර වචනයත් අනුස්සති කියන වචනයත් අනුසය කියන වචනයත් තේරුම් ගන්න ඕන. එතකොට මේ සිංහල භාෂාවෙන් හිතුවොත් කීයටවත් අපිට මේ අනුසය අනුස්සති අනුපස්සන අනුසේති න අනුසේති මේ එකක්වත් තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. දැන් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ආරම්භයේදීම මේ අනු උපස්සනාව මේ අනුස්සති මේ අනුයෝග විග්‍රහ කළා. දැන් අනුයෝග දෙකක් ධම්මචක්කපවත්තන සූත්‍රයේ පළවෙනි පේළියේ විග්‍රහ කළා. මොකද්ද? කාමසුකල්ලිකා අනුයෝගෝ අත්තකිලමතා අනුයෝගෝ. මේ එතකොට මේ අනු කියන්නේ වර්තමාන මොහොතේ අලුතෙන් නැවත නැවත යලි යලි ඒ කාම සුකල්ලිකා අනුයෝගය පවත්වමින් ඉන්නවා. එහෙම නැත්නම් අත්තකිලමතා අනුයෝගය අලුතෙන් පවත්වනවා. එතකොට අනු කිව්වේ ඔය අංශු හෝ උපකොටස් නෙමේ, වර්තමාන මොහොතේ හරි හෝ වැරදි හෝ යමක් දිගින් දිගටම පවත්වාගෙන යන මාන කරමින් යනවනම් ඒක අනුයෝග වෙන්න පුළුවන්. දැන් අර කාමසුකල්ලිකා අනුයෝගය වැරදිද? අත්තකිලමතා අනුයෝගය වර්තමාන මොහොතේ කරන නිසා වැරදිද? ඒ නිසා මේ මාගදී භාෂාවේ මේ අනු කියන වචනය නිවැරදිව අර්ථ ධර්ම නිරුක්ති සහිතව යමෙක් තේරුම් ගන්න ඕනේ. මේ වර්තමාන මොහොතේ හිතේ උපදින වැරදි වේගය අපි ඉවත් කරන්න අනුපස්සී විහෙරති කරන්න ඕන. මේ අනු කියන වචනේ කිසි තැනක මාගදී භාෂාවේ ඔය උපකොටස් අංශු මේ වගේ අර්ථයක් දීලා නැහැ. නමුත් දැන් සිංහලෙන් හිටලා මිනිස්සු අර්ථකථා ලියනකොට මේක කිසිම තේරුමක් නැතුව කයෙහි කයානුව බලමින් වාසය කරයි කියලා ත්‍රිපිටකය සිංහලට පරිවර්තනය කරපු පඬිතුයෝ මේ දහම විකෘති කළා පරිවර්තනය. ඉතින් ඒක නිසා මේකෙ තියෙන්නේ මේ අනු කියන වචනේ තේරුම් ගත්තේ නැත්නම් වර්තමාන මොහොතේ තමන්ගේ හිතේ අලුතෙන් උපදින වැරදි දේ දැකලා ඒ වැරදි දේ ප්‍රහාණය කරනවා නම් ඒක අනුපස්සී විහෙරති. ඉතින් ඒක නිසා අත්තිකායෝතිවා පනස්ස සති පච්චුප්පට්ඨිතා හෝති. අත්තිකායෝතිවා අත්තිකායෝ දැන් මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ 21 වරක් මේක අවධාරණය බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. අත්තිකායෝතිවා මේ ක්‍රියාව නිසා උපදින වේගය වේදනාව වර්තමාන මොහොතේ උපදින වේග පච්චුප්පට්ඨිතා හෝති. ඥානමත්තාය පටිසත්තිමත්තාය හේතුඵල ධර්මයට බහගලපා බලා ණය විනයට සසඳා අර වැරදි වේගය ආවේගය චිත්තාවේගය විඥාන ශක්තිය එහෙම නැත්නම් අනුසය නොඋපදවාම හිත පිරිසිදු කරගන්නවා නම් අන්න ඒක කායේ කාය අනුපස්සී විහෙරති. එතකොට මේ අනුසය උපදින ක්‍රියාකාරකම් 36ක් චතක්ක සූත්‍රයේ විග්‍රහ කරලා තියෙනවා. මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ ඒක ලෝක 36ක් හැටියට, ලෝක කියන්නේ අඳුරු වෙන අවස්ථා 36ක් හැටියට විග්‍රහ කරලා තියෙනවා. අවසාන කොටසේ ඒක පෙන්නනවා. දැන් තේරුම් ගන්න ඕන මේ චක්කුකාය සබ්බකාය කිව්වහම මේ ක්‍රියාකාරකම් 36 නිසාම වැරදියට වේගයක් වේදනාවක් උපදින් දෙයක්. දැන් ප්‍රියදේට ඇලෙනකොට මේ 36 ආකාරයෙන්ම මේ සබ්බකාය පටිසංවේදී වෙනවා. ඒක පටිසංවේදී වෙනවා. ඉතින් ඒක නිසා මේ 36ම අනුසය උපදින්න පුළුවන්. මේ 36ම අනුපස්සී විහෙරති වුණොත්, කායකාය අනුපස්සී විහෙරති කළොත් ඒ වේගය වේදනාව ආවේගය චිත්තාවේගය විඥාන ශක්තිය උපදින්නේ නැහැ. එහෙම ක්‍රියාවේ වේගයක් අලුතෙන් වේදනාවක් ආවේගයක් විඥාන ශක්තියක් අනුසය උපදුනේ නැත්නම් වේදනාසු වේදනානුපස්සනාව ඉබේ වෙනවා. චිත්තේ චිත්තානුපස්සනාව පූර්ණ වෙනවා. ධම්මේසු ධම්මානුපස්සනාව සිද්ධ වෙනවා, පූර්ණ වෙනවා. කරන්න දෙයක් නැහැ. එකයි කරන්න තියෙන්නේ ඉතුරු ටික දැනගන්න විතරයි ඕන තමන් තුළ ඇතිවන වෙනස. ඉතින් ඒක නිසා මේ පළවෙනි එක යම් කිසි කෙනෙක් නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් කායේකාය අනුපස්සී විහෙරති කියන එක තේරුම් ගත්තොත් ඒ පුද්ගලයාට අර වේදනාසු වේදනානුපස්සනාව සිද්ධ වෙනවා. අර ක්‍රියාවේ වේගයක් වේදනාවක් ආවේගයක් අලුතෙන් උපදින්නේ නැත්නම් අලුතෙන් වේදනාවක් උපදින්නේ නැහැ. අලුතෙන් චිත්තාවේගයක් උපදින්නේ නැහැ. අලුතෙන් අර කාම විතක්ක විචාර, ව්‍යාපාද විතක්ක විචාර, මිහින්සා විතක්ක විචාර උපදින්නේ නැහැ. ඒ වගේම අර කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච කියන නිවන ආවරණය කරන කරුණු පහ උපදින්නේ නැහැ. ඉතින් ඒක නිසා එකයි කරන්න ඕන, තේරුම් අරගෙන කරන්න ඕන මේ ක්‍රියාකාරකම් 36. තමන්ගේ ඇහෙන් ක්‍රියාකාරකම් 6ක් කරනවා. කනෙන් 6යි, නාසයෙන් 6යි, දිවෙන් 6යි, කයෙන් 6යි, මනසෙන් 6යි. මේ සම්බකාය පටිසංවේදී කිව්වේ මේ 36ම. චක්කුකාය පටිච්චේන රූපකාය, සෝතකාය පටිච්චේන ශබ්දකාය, ගානකාය පටිච්චේන ගන්ධකායට, ජීවකාය රසකායට, පොට්ටබ්බකාය කායකායට, මනෝමයකාය ධම්මකායට පටිච්චේන. මේක යනුව තමයි 36ක් මේ ක්‍රියාකාරකම් අර වේගයක් වේදනාවක් ආවේගයක් චිත්තාවේගයක් උපත ලබන්නේ. අලුතෙන් උපත ලබන මෙතෙක් නොවු දෙයක් අලුතෙන් උපත ලබනවා හිතේ. මේ සියල්ල අර ක්‍රියාකාරකම් 36 නිසායි උපදින්නේ. එතකොට අපි ඒ ක්‍රියාකාරකම උපදින්න එනකොටම, තරහක් උපදින්න එනකොටම අපි කායකායානුපස්සනාව වැඩුවා නම් අපි ඒකට මෙත්තානුස්සතිය වඩලා, මරණානුස්සතිය වඩලා, බුද්ධානුස්සතිය වඩනකොට අර කායකානුපස්සනාව, වේදනාසුපස්සනාව, චිත්තේ චිත්තානුපස්සනාව, ධම්මේසු ධම්මානුපස්සනාව පූර්ණ වෙනවා. නිබ්බිදා තත්ත්වයටපත් වෙනවා. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ නිසා මේ කායකාය අනුපස්සනා කිරීම, ඒ වගේම වේදනාසු වේදනානුපස්සනාව, චිත්තේ චිත්තානුපස්සනාව, ධම්මේ ධම්මානුපස්සනාව තේරුම් ගන්න මේ අනු කියන වචනේ මාගදී භාෂාවේ මොන අර්ථයකින් යෙදුවද කියන එක තේරුම් ගන්න ඕන. අනු කියන්නේ වර්තමාන මොහොතේ අලුතෙන් මෙතෙක් හිතේ නූපන් දෙයක් අලුතෙන් උපදිනවා නම් ඒක අනුසය. ඒ අලුතෙන් උපදින්නට එන හිතේ අලුතෙන් උපදින්න එන වේගය වේදනාව වැරදි දෙයක් නම් ඒක ප්‍රහාණය කිරීම අනුපස්සී විහෙරති. අනුපස්සී විහෙරති, ඒක වෙන් කරලා හරලා අස් කරලා ඉවත් කරන්න ඕන. ඒකයි විහෙරති. ඒක නිසා අනුපස්සී කියන්නේ එක පියවරක්, විහෙරති කියන්නේ ඊට වඩා ගැඹුරු අවසාන අන්ත කරන විහරන්තෝ වෙනවා. විහෙරති, විහරස්මිති, විහරන්තෝ කියන தത്വයටම හිත පිරිසිදු වෙනවා. ඉතින් ඒක නිසා මේක තේරුම් ගන්න ඕන. මේ අලුතෙනුයි ඔය රාගය ද්වේෂය මෝහය තුනම උපදින්නේ අලුතෙන්. කොහොමද උපදින්නේ? පටිච්ච වෙලා. කොයි වෙලාවද පටිච්ච වෙන්නේ? වර්තමාන මොහොතේ. කොයි වෙලාවද මේ පටිච්ච වෙලා අලුතෙන් අනුසය උපදින්න එන දේ අයින් කරන්න පුළුවන් වෙන්නේ? වර්තමාන මොහොතේ. තව විනාඩි 5ක් ගියොත් ඒක අයින් කරන්න පුළුවන්ද? බෑ. එතකොට ඒක ගතියක් හැටියට, අනුසය හැටියට, ගතියක් හැටියට ඇතුළට අරගෙන තැන්පත් කරගෙන ඉවරයි. ඒවා ගති වුණා. ගති වුණාට පස්සේ අපිට අයින් කරන්න බෑ. අපිට අයින් කරන්න පුළුවන් වෙලා මොකද්ද? අනුසය අවස්ථාව. දැන් අපි අනුභව කරනවා. තාම කෑවද? නෑ. දැන් කන්න හදන දේ අනුභව. ඒ කියන්නේ අලුතෙන් ඇතුළට ගන්න හදන දේ අනුභව. ඒ වගේ අනුසය ඇතුළට ගන්න ඉන්නේ අර තරහ නිසා, රාගය නිසා, ද්වේෂය නිසා, වෛරය නිසා, මානය නිසා, මෝහය නිසා අලුතෙන් ඇතුළට ගන්න එන දේ අනුසය. තාම ගත්තේ නැහැ. ඒ නිසා මේ ගන්න යන දේ වැරදි බව දැනගෙන ඒක ඉවත් කිරීම අනුපස්සනා කිරීම ඒක කරන්න පුළුවන් වෙන්නේ අනුසය අනුපස්සනී විහෙරති කිරීම. ඒක කරන්න උපකාර වෙනවා අනුස්සති හතර. අනුස්සති හතර මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති. මේක චතුරාරක්කා හැටියට බුද්ධ දේශනාවේ පිරිත් පොතෙත් පැහැදිලිව තියලා තියෙනවා. ඒ නිසා මේ චතුරාරක්කා කියන්නේ දැන් අර රේණුකානේ හාමුදුරුවෝ පොතක තියෙන මේක පූර්වකෘති හතරක් නෑ. මේක සතර සතිපට්ඨානය පූර්ණ වෙන නිවන් මගම විවෘත වෙන අනුපස්සනා හතරක්. අනුපස්සනා 10ක් තියෙනවා බුද්ධ දේශනා. මොනවාද අනුපස්සනා 10? ත්‍යාගානුපස්සනා, සීලානුස්සති, ත්‍යාගානුස්සති, සීලානුස්සති, ධම්මානුස්සති, බුද්ධානුස්සති, සංඝානුස්සති, මරණානුස්සති, අසුභානුස්සති, මෙත්තානුස්සති, දතා අනුස්සති, ආනපාන සති. 10ක් තියෙනවා බුද්ධ දේශනාවේ අනුස්සති. මේ අනුස්සති 10ෙන්ම සිද්ධ වෙන්නේ එකයි. මොකද්ද වෙන්නේ? ආනපාන සති සමාධිය පූර්ණ වෙනවා. අපි සීලානුස්සතිය වැඩුවත් ආනපාන සතිය පූර්ණ වෙනවා. ත්‍යාගානුස්සතිය වැඩුවත් ආනපාන සතිය පූර්ණ වෙනවා. ඒ වගේම මරණානුස්සතිය, බුද්ධානුස්සතිය, අසුභානුස්සතිය, මේ ත්‍යාගානුස්සති, දෝතා අනුස්සති, මේ අනුස්සති 10ම වැඩිවීමෙන් අනුපස්සනා හතර පූර්ණ වෙනවා, මගඵල පූර්ණ වෙනවා. හිතේ අලුතෙන් උපදින්නට එන කිලුටු බව අස්කරනවා. සීලානුස්සති අර අනුස්සති වැඩිවීමෙන්, අනු කියන වචනේ එතන තියෙනවා, අලුතෙන් උපදින්නට එන වැරදි දේ අස්කිරීම අනුස්සති, අලුතෙන් ඇතිවලවන්නට එන වැරදි දේ ප්‍රහාණය කිරීම අනුපස්සනා කිරීම. ඒක නිසා මේ අනු කියන වචනේ බුද්ධ භාෂිතේ මාගදී භාෂාවේ භාවිතා කළ හැකි භාවිතා කළ ආකාරය නිවැරදිව අර්ථ ධර්ම නිරුක්ති හැටියට තේරුම් නොගත් කෙනෙකුට අනුස්සති වැඩිම හෝ අනුපස්සනා වැඩිම හෝ ප්‍රායෝගිකව නිවනට උපකාර වන ආකාරයට යුගනද්දව කරන්න බෑ. කියවා හිටියට අනුපස්සනා වැඩෙන්නේ කරෙන්නේ නැහැ, අනුස්සති වැඩෙන්නේ නැහැ. බුද්ධ දේශනාවේ බුදුහාමුදුරුව දේශනා කළේ මේ අනුස්සති 10ක් සහ අනුපස්සනා 4ක් පමණ. වෙන කිසිම භාවනා කර්මස්ථානයක් බුදුහාමුදුරුව දීලා නැහැ. මේක බුද්ධඝෝසහාමුදුරුව විසුද්ධි මාර්ගය ලියද්දී මේ 10ට, මේ අනුස්සති 10ට තව 30ක් එකතු කළා. අර බුදුහාමුදුරුව බෝසත් කාලේ ඒ උපනිෂද් ධර්මයේ, පතංජලි ධර්මයේ තිබුණු ඔය කසින 30ක් තියෙනවා. වායෝ කසිනේ, ආපෝ කසිනේ, තේජෝ කසිනේ, පඨවි කසිනේ, ඒ වගේම තව මේ සමතේටපත් වෙන වර්ණ කසින මෙහෙම තියෙනවා. ඒ සම 40 කර්මාත්තාන වලින් 10ක් අනුස්සති, අනික 30ම කසින. කසින පිරියම් කිරීම බුදුහාමුදුරුවෝ කළේ නැහැ. නමුත් පස්සේ කාලෙක බුද්ධඝෝසහාමුදුරුවෝ මේ වායෝ කසිනිය, එවැගම වායෝ කසිනිය, පඨවි කසිනිය, වර්ණ කසිනිය, ඔය ආලෝක කසින, කසින පිරියම් කිරීම තමයි මතු කළා ගත්තේ. ඒ අනුව අනුස්සති වැඩෙන්නේ නැහැ, අනුපස්සනා සිද්ධ වෙන්නේ නැහැ. මේක තේරුම් ගත යුතුයි. බුද්ධ දේශනාවේ තියෙන්නේ අනුස්සති 10යි, සීලානුස්සති, ත්‍යාගානුස්සති, බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණ අනුස්සති ගතා අනුස්සති ආන පාන සති. අර අනුස්සති දහයෙන් කොයික වැඩුවත් අවසන් වෙන්නේ ආනපාන සති සමාධිය පූර්ණය වීමයි. එතකොට ආනපාන සති සමාධිය පූර්ණය වෙනවා ශීලානුස්සතිය, ත්‍යාගානුස්සතිය, දෝතානුස්සතිය, මරණානුස්සතිය, බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, අසුභානුස්සතිය, මේ ඕනම අනුස්සතියක් වැඩිවා අනුතේරුම් ගත්තොත් අනුපස්සනා වෙනවා, අනුස්සති වැඩිනවා. අනුතේරුම් ගත්තේ නැති මිනිහෙකුට මේ අලුතෙන් වර්තමාන මොහොතේ තමන්ගේ හිතේ උපදින වැරදි දේ අස්කල්ලා ඒකෙන් මිදී නිදහස් වෙලා අනුසේ න අනුසේති කරන්නට ප්‍රායෝගිකව පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මේකයි හේතුව. ඒ නිසා මේ අනු කියන වචනේ වැරදියට සිංහල භාෂාවෙන් හිතලා වෙන අර්ථයක් ලිව්වට පස්සේ අර කයෙහි කය අනුව බලමි. මේක කය කියන වචනේ බුද්ධ දේශනාවේ මාගදී භාෂාවේ කය කිව්වොත් ශරීරම්. ඒ වචනේ තියෙනවා මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ. ශරීරයට ශරීරම් කිව්වොත් කය. අපි සිංහල භාෂාවෙන් කය කියනවා, මාගදී භාෂාවෙන් ශරීරම්. හැබැයි මාගදී භාෂාවෙන් කාය කිව්වොත් දැන් කායගත සතිය. කාය කාය අනුපස්සන සක්කාය දිට්ටි. මේ කොහේවත් කය නෙමේ කාය. කාය කියන්නේ මේ ක්‍රියාකාරකම් 36ක එකතුව. එහෙම නැත්නම් අර වේගය, වේදනාව, ආවේගය, චිත්තාවේගය, විඥාන ශක්තිය, අනුසය, සමුදය උපදින දෙයක් කාය. එනිසා ඒ අනුසය සමුදය උපදින දේ අනුසය හැටියට පෙන්වුවා. මෙතෙක් නූපන් දෙයක් අලුතෙන් වේගයක්, වේදනාවක්, ආවේගයක්, චිත්තාවේගයක් හිතේ උපදිනවා නම් ඒක අනුසය. ඒ අනුසය නොඋපදවාම අස්කරනවා නම්, අනුපාද නිරෝධයෙන් ඉවත් කරනවා නම්, නොඋපදවාම අස්කරනවා නම් ඒකට උපකාර වෙන්නේ අනුස්සති වඩලා අනුපස්සනා පූර්ණ කර ගැනීම. ඒ නිසා අර ද්වේෂයක් හිතට ආවහම ඒ ද්වේෂය අපි යටපත් කරලා මෙත්ත අනුස්සතිය වැඩිවීමෙන් හිත සමතේටපත් වෙනවා. රාගයක් ආවහම ඒ රාගයෙන් අපි කිලුටු වෙනවා. නමුත් ඒ කිලුටු වීම අපි නවත්තලා යදිදන් සම්බ සංකාර සමතෝ කියන ආකාරයට හිත සමතේටපත් කරගන්න පුළුවන් අසුභානුස්සතිය. ඒක නිසා මෙත්තානුස්සති අසුභානුස්සති දෙකෙන් රාගය ද්වේෂය తాවකාලිකව යටපත් කරලා හිතට හිත සමතේටපත්. හැබැයි අර සමත ඉක්කමාය වෙන්නේ නැහැ. ඒකට අපි තව අනුස්සති අනුපස්සනා දෙකක් ගන්න ඕන. ඒ දෙක තමයි මරණ අනුස්සතිය සහ බුද්ධ අනුස්සතිය. මරණ අනුස්සතිය කියන්නේ අනිච්ච දුක්ඛ අනාත්ත අනුපස්සනා කරලා නිච්ච සුඛ අත්ත හිතෙන් ඉවත් කිරීම. දැන් අර ද්වේෂය, වෛරය, ක්‍රෝධය අලුතෙන් උපදින්නේ ඒක හිතේ ඉච්ච නිච්ච වෙලා පටිච්ච වෙලා ඒක මුල් බැහැගෙන. ඒ නිසා මේ මුල් බැහැගත්ත වැරදිදී අස්කරන්න අපි අර නිච්ච පජහති කරන්න අනිච්ච අනුපස්සනා කරන්න ඕන. අර සුඛ හිතෙන් ඉවත් කරන්න, අර ආමිෂ සුවය හිතෙන් ඉවත් කරන්න දුක්ඛ අනුපස්සනා කරන්න ඕන. ඒ වගේම අර අත් අස්මිමානයේ හිතෙන් ඉවත් කරන්න අනත් අනුපස්සනා කරන්න. මේ අනුපස්සී විහෙරති තේරුම් ගත්තේ නැත්නම් අනුපස්සනා කරනවා කියන්නේ මොකද්ද කියන එක නිවැරදිව අර්ථය තේරුම් නොගත්තොත් භාවනාවක් සිද්ධ වෙන්නේ නැහැ, මගඵල ලබන්න උපකාර වන ආකාරය. ඉතින් ඒක නිසා මේ අනු කියන වචනේ, මේ කාය කියන වචනේ දෙකම ඔය පඬිතුයෝ පස්සේ කාලෙක පදපරම ලෙස සිංහලට පරිවර්තනය කරනකොට ත්‍රිපිටකේ තන් තියෙන මේක පුදුම විකෘතියක්. කයෙහි කය අනුව බලමින් වාසය කර. ඔය කයෙහි මොනවා බලන්නද? ඔකේ තියෙන මොනවද? ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතර. අඩු ගන්න ධාතු මනසිකාරයවත් කිව්වනම් හරි. නමුත් කියලා තියෙන්නේ කයෙහි කය අනුව බලමින් වාසය කරයි, වේදනාවෙහි වේදනාව අනුව බලමින් වාසය කරයි, චිත්තෙහි සිතෙහි සිත අනුව බලමින් වාසය කරයි, දහමෙහි දහම අනුව බලමින් වාසය කරයි කියන වචන හතරක් වැරදියට කරලා තියෙනවා. මෙතන අනුස්සතිය හෝ අනුපස්සනා හෝ න අනුසේතිවීමක් හෝ වෙන්නේ නැහැ. ඒ නිසා තමන්ගේ හිතට මේ සියලු කෙලෙස් අලුතෙන් උපදිනවා. කිසිසේත්ම ඔය කෙලෙස් දිගටම එක දිගටම පවතින්නේ නැහැ. කෙලෙස් යම් කිසි කෙලෙස් කොටසක් අලුතෙන් උපදිනාම අනුසය හැටියට හෝ සමුදය හැටියට දින හතයි උපරිම පවතින. දින හත පස්සේ මොකද මේක වෙන්නේ? දින හතකින් පස්සේ ගෙවිලා අවසන් වෙනවා. ඒකයි අර හත් දවසක් තුල අපි යම් කිසි කෙනෙකුට පුළුවන් වුණා නම් අනුසය නොඋපදවා. අනුසය වර්ග තුනක් තියෙනවා. තණ්හා අනුසය, එහෙම නැත්නම් මේ රාගානුසය, පටිඝානුසය කියන්නේ දෙවෙනි, ද්වේෂානුසය, අවිද්‍යා අනුසය කියන්නේ තුන්වෙනි කොටස. අනුසය අලුතෙන් උපදින්නේ තුනයි. තණ්හා අනුසය, පටිඝානුසය, අවිද්‍යා අනුසය. හැබැයි අනුසය තුනක් අලුතෙන් ඉපදුනාට ඇතුළේදී තවත් අනුසය හතරක් ඒකට සම්බන්ධ වෙලා උපදිනවා. ඒ නිසා අනුසය හතක් හැටියට බුද්ධ දේශනාවේ විග්‍රහ කළාට චතක්ක සූත්‍රයේ මහා පුන්නම සූත්‍රයේ පැහැදිලිව තියෙනවා අනුසය තුනයි උපදින. තණ්හා අනුසය, පටිඝානුසය, අවිද්‍යා අනුසය. තව තියෙනවා විචිකිච්ඡා අනුසය, කාමරාග අනුසය, භවරාග අනුසය, මාන අනුසය කියලා හතර. ඒවා ඇතුළේදී සකස් වෙනේ. නමුත් අලුතෙන් අනුසය හැටියට උපදින්නේ තණ්හා අනුසය, ප්‍රියදේට ඇලීම නිසා තණ්හා අනුසය රාගයෙන්, අප්‍රියදේට ගැටීම නිසා පටිඝානුසය ද්වේෂයෙන්, අර මැනීම නිසා වැරදි විදිහට අවිද්‍යා අනුසය. ඉතින් ඒකට උපකාරවන අනුසය තව හතරක් තියෙනවා. ඒවා අලුතෙන් උපදින්නේ නැහැ, ඒවා බලවත් නැහැ. නමුත් මේ තුන තමයි රාගය, ද්වේෂය, මෝහයට හේතු වෙන්නේ. තණ්හා අනුසය, පටිඝානුසය, අවිද්‍යා අනුසය. ඒ තුනයි න අනුසේති කරන්න ඕන, අලුතෙන් නොඋපදවා ඉවත් කරන්න ඕන. ඉතින් ඒක නිසා මේ මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ තියෙන මේ ක්‍රියාකාරකම තමන් තේරුම් ගන්න ඕන. වර්තමාන මොහොතේ තමන්ගේ හිතට වැරදි දෙයක් ආවොත් ඔය ඇහෙන් රූපයක් දැකලා තුන් ආකාරයක වැරද්දක් වෙන්න පුළුවන්. ඔය ඇහෙන් දැක්ක රූපය නිසා ඒ රූපේ ප්‍රියමනාප නම් රාගයෙන් ඇලෙනවා. ඒ රූපය අප්‍රිය අමිහිරි නම් ද්වේෂයෙන්, දෙවෙනි වේසයෙන් අනුසය උපදිනවා. ඒ රූපය වෙන දෙයකට වැරදිසේ සංසන්දනය කළොත් මානෙන් අස්මිමානෙන් අවිද්‍යානුසය උපදිනවා. උපේක්ඛාසිතක් නැති වෙනවා. දැන් උපේක්ඛාසිතක් ඇති කරගත්තොත් අනුසය උපදිනවද නැද්ද? උපදින්න බෑ, උපදින්නේ නැහැ. ඒක තමයි කිව්වේ සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. ඉතින් ඒක නිසා මේ අනුසය කියන වචනේ කායේ කාය කියන වචනේ නිවැරදිව අර්ථ ධර්ම තේරුම් ගන්නා තාක්කල් ඉදිරියට යන්න බෑ. ඒකයි මෙච්චර මේ පැයක් වෙලා මේක කතා කළේ. මේක තේරුම් ගන්නා තාක්කල් සතර සතිපට්ඨානය නම් පූර්ණේ වෙන්නේ නැහැ. හුලං ඇද්දට පිටකලාට, බඩ පිම්බීම හැකිලීම කළාට, අර කයෙහි කය අනුව බැලුවට ඔය සතර සතිපට්ඨානය පූර්ණය වීමක් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේක තියෙනවා පට්ඨාන, සතර සති පට්ඨාන. පට්ඨාන කියන්නේ පදම් වෙනවා හිත. හේතුඵල දහමට බහා ගලපා බලා ණය විනයට සසඳා බලන්න අපි අපේ හිත පදම් කරගන්නවා, පුහුණු කරගන්නවා, පුරුදු කරගන්නවා, පදම් කරගන්නවා, පුරුදු කරගන්නවා, පුහුණු කරගන්නවා. ඒ අනුව හිත පදම් වෙනවා. පဋාණ කියන්නේ දැන් පဋාණ ප්‍රකරණය කිව්වේ, පဋාණ දේශනාව කිව්වේ. මේ පဋාණ කියන්නේ පදම් කරගන්නවා හිත. මේ ක්‍රියාව නිවැරදිවත් ප්‍රායෝගිකවත් කරන්න. ඒ නිසා අපි මේ කායේ කාය අනුපස්සී විහෙරති, වේදනාසු වේදනා අනුපස්සී විහෙරති, චිත්තේ චිත්ත අනුපස්සී විහෙරති, ධම්මේසු ධම්ම අනුපස්සී විහෙරති. අකුරක් වෙනස් කළොත් මේක වැරදිනවා. දැන් දෙවෙනි පියවරේ තියෙන්නේ වේදනාසු වේදනා අනුපස්සී විහෙරති. හතරවෙනි පියවරේ තියෙන්නේ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. සුයන්න නැතුව කිව්වොත් කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කිව්වොත් ධර්මයේ විකෘති කළා. මේක අර සුයන්න අත්තර දාලා කිව්වොත් වෙන්නේ අර හිතේ ඇතිවන සුදු බව, පිරිසිදු බව, සචිත්ත පරියෝධපනම් බව විග්‍රහ කරලා තියෙන්නේ, පෙන්වලා දීලා තියෙන්නේ මේ සුයන්න කියන අකුරේ. නිසා අර ක්‍රියාවේ වේගය, වැරදි වේගය අස්කිරීමත් සමග වේදනාව යහපත් පැත්තට හැරෙනවා. ආමිෂ වේදනාව නිරාමිෂ වෙනවා. ඒ වගේම අර ධම්මේසු ධම්මානුපස්සනාවේදී අර ආයතනික රටාව සහ මුලින්ම අර විරත් චිත්තේ ආයතිකේ භාස්මෙන් වෙනවා. ඉතින් ඒක නිසා මේ සුයන්න අත්තර දාලා යමෙක් බුද්ධ දේශනාවේ කියනවා නම් එතන කිසිසේත්ම නිකන් ගිරව් වගේ කිව්වට හරයක් අර්ථයක් ප්‍රායෝගික බවක් භාවිතයට ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේක දැන් මෙතනින් අපි නවත්වනවා. මේ සතර සතිපට්ඨානය තමා පූර්ණ කරගන්න ඕන. සතර සතිපට්ඨානේ එකයි අපිට කරගන්න ඕන. ඒ එකම එක තමා කායේ කාය අනුපස්සී විහෙර. අර ක්‍රියා 36 නිසා අලුතෙන් හිතේ උපදින වැරදි වේගය දැන හඳුනාගෙන පජානාති. ඒ දැන හඳුනාගත්ත වැරදි වේගය ඒ මොහොතෙම එත්තේ සංඋප්පජ්ජමානා උප්පජ්ජති. ඒ වැරදි වේගය උපදින මොහොතෙම එත්තේ සම්පහියමානා පහියති, එත්තේ සං නිරුජ්ජමානා නිරුජ්ජති. ඒ නිසා ඒ වැරදි වේගය පහු වුණොත් විනාඩි 5ක් දැන් තරහ ඇවිල්ලා තරහ අරගෙන තරහින් ක්‍රියා කළා විනාඩි 5කට පස්සේ අපි මෛත්‍රිය වැඩුවට වැඩක් වෙන්නේ නැහැ. වැඩේ ප්‍රතිඵලය සිද්ධ වෙලා අවසන්. ඒ නිසා මෙතන යම් වේලාවක් තියෙනවා. අපිට තේරුම් ගන්න ඕන අපි ඇහෙන් රූපයක් දැක්කහම ඒ රූපය අපිට නොගැලපෙනව නම්, නොපෑහෙනව නම්, නොසීහෙනව නම් අපේ හිතේ අර ගැටුමක්, පටිගයක්, ගැටීමක් ඇති වෙනවා. රෝදයක්, විරෝධයක් ඇති වෙනවා. ද්වේෂයක්, දෙවෙනි වේශයක් ඇති වෙනවා. මේ ඇති වෙන්න එනකොටම අපි තේරුම් ගන්න ඕන අර පියවර 7ක් 9ක් ගිහිල්ලා අවසානයේ සම්භවං කියන දේ අනුසය අලුතෙන් උපදිනවා. ඊට ඉස්සෙල්ලා ඔය අවස්ථා 9 අතරතුර කොයි අවස්ථාවක හෝ අපිට පුළුවන් වෙනවා අර වේගයේ වේදනාව, ආවේගයේ චිත්තාවේගයේ විඥාන ශක්තිය අලුතෙන් නොඋපදවා න අනුසේටි කියන තත්වයට හිත පිරිසිදු කරගන්න. ඒක අනුව කාය කායනුපස්සනාව වුණොත් වේදනාසු වේදනානුපස්සනාව ඉබේ වෙනවා, චිත්තේ චිත්තානුපස්සනාව වෙනවා, ධම්මේසු ධම්මානුපස්සනාව. කරන්න දෙයක් නැහැ. කරන්න තියෙන්නේ එකම එකයි, කායේ කාය අනුපස්සී විහෙරති. නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් කරන්න අවශ්‍ය දේ කිරීම. ඒ අවශ්‍ය දේ තමයි ඊළඟට බුදුහාමුදුරුව දේශනා කරලා තියෙන්නේ. මේ කායේ කාය අනුපස්සී විහෙරති කරන්න, මේ ක්‍රියාවේ වේගය අලුතෙන් උපදින වේගය නොඋපදවාම අනුපාද නිරෝධයෙන් න අනුසේති කරන්න පබ්බ 14ක් බුදුහාමුදුරුවෝ විග්‍රහ කළා තිනවා කායේකය අනුපස්සනාවට උපකාර වන. ඒ පබ්බ 14 ආනපාන සති සමාධි පබ්බේ පළවෙනි එක, ඉරියාපත පබ්බේ දෙවෙනි එක, සම්පජඤ්ඤ පබ්බේ ඊටාමත්ම වැඩගත් තුන්වෙනි එක, පටිකූල මනසිකාර පබ්බේ හතරවෙනි එක, ධාතු මනසිකාර පබ්බේ පස්වෙනි එක, 6 ඉඳන් 7 8 9 10 11 12 13 14 කියන අවස්ථා නම්ය නව සීවතික පබ්බේ හැටියට විග්‍රහ කරලා තියෙනවා. මේ 14ම පියවර 14ම තේරුම් ගත යුත්තේ අර ක්‍රියාවේ වේගය, අලුතෙන් උපදින්නට එන වේගය, වේදනාව ආවේගය, චිත්තාවේගය, විඥාන ශක්තිය වැරදි පැත්තට හැරෙන්න නොදී ඒක වැරද්දෙන් මිදී නිදහස් වෙලා අනතිවත්ත නට්ටේන තත්ත්වයෙන් හිත පිරිසිදු කරගන්න. ආශේව නට්ටේන තත්ත්වයෙන් භාවිතයට නිවැරදිදේ ගන්න. ඒකයි සතරාරිපට්ඨාන සූත්‍රයේ ඊට පස්සේ පළවෙනි පබ්බේවත් අද විග්‍රහ නොකොළොත් තව ඉදිරි පබ්බ තියෙනවා 20ක්. මොකද කායකායනුපස්සනාවට පබ්බ 14යි, වේදනාසු වේදනානුපස්සනාවට පබ්බ 1යි, චිත්තේ චිත්තානුපස්සනාවට පබ්බ 1යි, ධම්මේසු ධම්මානුපස්සනාවට පබ්බ 5යි. පබ්බ පියවර 21ක් මහා සතරාතිපට්ඨාන සූත්‍රේ ප්‍රායෝගිකව දැනගෙන කරන්න ඕනේ. හැබැයි මේක බොහොම සරලයි, බොහොම ලේසි, බොහොම පහසුයි, බොහොම සුගමයි. නිවැරදිව තේරුම් ගත්ත තරමට මේක බොහොම ලේසියෙන් කරන්න පුළුවන්, ඉතාම සරල දෙයක්. මේක තේරුම් නොගැනීම නිසා අද සියලු දේ වෙනස් වෙලා පැරදි පැත්තකට යනවා. අර අවුරුදු 7න් තියා ඔය කොට්ටාවේ පැත්තේ ඉන්නවා, අවුරුදු 60-70 ඔය හුලං ඇද ඇද පිට කර කර ඉන්න හාමුදුරුවරුත් ඉන්නවා, කර්මස්ථාන ආචාර්යවරු කියන අයත් ඉන්නවා. නමුත් සමාධි ධ්‍යාන ලැබෙන්නේ නැති මගඵල නම් අහලකටවත් එන්න කාය කායනුපස්සනාව නැතුව සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණේ කරනගෙන පුළුවන් කමක් නැහැ. මිනිසුත් අමාරු දානවා, තමනුත් අමාරු වැටිලා අර අක්කන සූත්‍රයේ කියපු අර දීඝායුෂ දේවනිකායවලට තමයි යන්නේ. අක්කනු අසමයෝ. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ මිනිස්සෙක් වෙලා ඉපදුන අවස්ථාවේ අපි මේ කායේ කායානුපස්සනාව කරන්න ඉගෙන ගන්න ඕනේ. ඒක තමයි අවශ්‍යතාව. ඒක නිසා මේ කායේ කායානුපස්සනාවේ ආනපාන සති සමාධි පබ්බය ඊගාවට පොඩ්ඩක් විග්‍රහ කරන්න වෙනවා. විනාඩි 15ක් විතර ඒකටත් යනවා. ඒක පුළුවන් තරම් ඉක්මනට විග්‍රහය කෙටියෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. මේකට ඇත්ත වශයෙන්ම පැයක් අවශ්‍යයි මේ ආනපාන සති සමාධි පබ්බේ විග්‍රහ කරන්න. නමුත් මේක හොඳට තේරුම් ගන්න ඕන. ඉද බිකවේ බිකු අරඤ්ඤගතෝවා, රුක්කමූලගතෝවා, සුඤ්ඤාරගාරගතෝවා, නිසීදති පල්ලංකං ආභූජිත්වා, උජුංකායන් පණිජාය පරිමුඛං සතින් උපට්ඨ පිට්වා, සෝ සතෝව අස්ස සති, සෝ සතෝව පස්ස සති. මේක තියෙනවා වා කියලා මාගදී වචනය අකුරක්. බික්කු, බික්කු කියන්නේ බව කය කරන්නට ඇප කැප වෙලා කටයුතු කරන පුද්ගලයා. රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතෙන් උදුරා දමන්නට ඇප කැප වෙලා යමක් කටයුතු කරනවා නම් එයා බික්කු. ඕ බික්කුනි. ඒක නිසා බික්කු කිව්වේ අද කියන මේ භික්ෂූන් කියන සංස්කෘත වචනේ නෙමෙයි. භික්ඛු කියන්නේ කපන්න, කය කරන්න. අර ආසව එහෙම නැත්නම් බව කය කරන්නට රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතෙන් කපා අස් කරන්නට අප කැප වූ පුද්ගලයා භික්ඛු. එහෙම සක් භික්ෂු නෙමෙයි. අද භික්ෂු කියන්නේ සංස්කෘත වචනයක් ණයට අරගෙන මෙතෙන්ට පුරුද්දගෙන තියෙනවා. එනිසා භවකය කරන්නට යමෙක් කටයුතු කරනවා නම් අප කැපෙලා ඒ පුද්ගලයා බික්කු. ඉද බික්කවේ බික්කු අරඤ්ඤගතෝ වා. වා කියන වචනේ අරඤ්ඤගතෝ වා, රුක්කමූලගතෝ වා, ශුඤ්ඤාගාරගතෝ වා, නිසීදති පල්ලංකං ආභූජිත්වා පරිමුඛං සතින් උපට්ඨ පෙත්වා. මාගදී භාෂාවේ ශබ්ද සංඥා මිසක් අකුරු නැහැ. මේ අකුරෙන් අපි සිංහල අකුරෙන් ලිව්වට මේ මාගදී භාෂාවේ අර අපි තිතක් තියෙනවා, කොමාවක් දානවා. මේක දැන් අර ධම්මචක්කපවත්තන සූත්‍රයේ තියෙනවා, බ්‍රාහ්මණවා සමනේනවා මාරේනවා දේවේනවා බ්‍රහ්මෝනේවා කේනචිවා. වා කියන්නේ මොකද්ද? අර කුමාවක් එහෙම නැත්නම් නැවතීමේ ලකුණක් දැම්ම බ්‍රාහ්මණෙක්, එහෙම අපි සිංහලින් කියනවනම් ශ්‍රමණෙක් බ්‍රාහ්මණෙක්. මේ වගේ වා කියන්නේ යම් කිසි ඒ ක්‍රියාකාරකමක් අවසන් කළා. එනිසා මෙතන අරඤ්ඤගතෝ වා කියන්නේ දැන් අද පරිවර්තනය කරලා තියෙන පද පළම ලෙස ඔය තියෙන කැලේ ආරණ්‍යයකට ගත වෙනවා. ඒක නෙමේ මේකේ තේරුම. අරඤ්ඤ කියන වචනේ විරුද්ධ වචනේ මොකද්ද? රඤ්ඤ. රඤ්ඤ කියන්නේ මොකද්ද කියලා අරණ විභංග සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. අරණ විභංග සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒකේ රණ, අරණ, සරණ, විහරණ, රණ, අරණ ඔක්කොම විග්‍රහ කරලා තියෙනවා. අරඤ්ඤගතෝ වා කියන්නේ මේ රණ බිම අත්තරිනවා. කොහෙද රණ බිම තියෙන්නේ? හිතේ. gedara rana bima tiyenne hita ara kampati chalati bayati vedati vissopati kiyana bītiyata bayata chalaneyata patwenana mokadda eka eka rana bima me ara hite tiyena oy sielu dewal api tamakalikawa apita puluwan kama tiyena nan me rana bimen iwat wenna hita vissopenna na kampati na chalati na bayati na වේදති. ඒක නිසා හිතේ අර රණබිමක ඉන්නේ අර රේඩියෝ එකක්, රූපවාහිනියක්, ඉන්ටර්නෙට්, ටෙලිෆෝන් එකක්, පුවත්පත්, සංවිධාන, දේශපාලනය තියෙනවා නම් රාගය, ද්වේෂය, මෝහය එතන රණබිම. ඒක නිසා අරඤ්ඤගතෝවා. රඤ්ඤගතෝවා නෙමේ අරඤ්ඤගතෝවා. මේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් තාවකාලිකව හිත අපි අත්තරින්. ඊට පස්සේ රුක්කමූල ගතුව. රුක්ක කියන්නේ ඔය වැඩි භාෂාවෙත් මාගදී භාෂාවෙන් ආපු භාෂාවක් වැඩි භාෂාව. රුක්ක කියන්නේ ආරක්ෂා කරගන්න. මේ හිත ආරක්ෂා කරගන්න ඕන මොහොකින්ද? ආගන්තුකෙහි උපකිලිට්ටේන උපකිලිට්ටා. මේක හෙට අනිද්දා වෙනකොට සම්භාසව සංවර පරියාය සූත්‍රයේ මේ හිත ආරක්ෂා කරගන්න හැටි ප්‍රායෝගිකව පැහැදිලිව විග්‍රහ කරනවා. නමුත් හිත අර බාහිරෙන් එන ආගන්තුක උපකිලිට්ටේන උපකිලිට්ටන් වලින් අපි ආරක්ෂා කරගන්න ඕන මේ ආනපාන සති සමාධිය වඩනකොට. අර රණබිමින් ඉවත් වෙන්න ඕන හිත අර බාහිරෙන් එන ආගන්තුක උපකිලිට්ටේන වලින් රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් හිත ආරක්ෂා කරගන්න ඕන. ශුන්‍යාගාර ගතුවා. මේ හිත පුළුවන් තරක්ම වර්තමාන මොහොතේ අර රාගයෙන් ශුන්‍ය, ද්වේෂයෙන් ශුන්‍ය, මෝහයෙන් ශුන්‍ය තත්වයකට හිත පිරිසිදු කරගන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේම නිසීදති පල්ලංකං ආභූජිත්ව. නිසීදති කියන්නේ මේ මානය. පල්ලංකං කියන්නේ පහළම අංකයට අපි නිහතමානී වෙන්න ඕන. සිංහලෙන් කියනවනේ මාන හතක් ඉවත් කිරීම තමා නිහත මානි. එතකොට නිසීදති පල්ලංකං ආභූජිත්වා කිව්වේ අපි අර වැරදි මැනීම සංසන්දනය කිරීම කළොත් අපේ හිතේ අස්මානය තියෙනවා. අර නිසීදති නෑ ඒ අනුව මානය ක්‍රියාත්මක වෙනවා. අපිට වැටෙන්න තැනක් නෑ. අර පහළම අංකයට ආවොත් බිම පැදුරක ඉඳගත්තනම් පැදුරෙන් වැටෙන්න බෑ. අපි උඩක ඉඳගත්තනම් අර මානය තියෙනවා. බිමට වැටෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා මේ නිසීදති පල්ලංකං ආභූජිත්වා කියන්නේ මානය පහළම අංකයට අපි ගේන්ඩ ඕන. ඒ කියන්නේ නිහතමානී වෙන්න ඕන. ඒ කියන්නේ උපේක්ෂිතට පෙර හිතේ ඇති වූ යහපත් තත්වය තමයි අර උපේක්ෂාවට පෙර තත්වය නිහතමානී තත්වය. ඒකයි නිසීදති පල්ලංකං ආපූජිතා. මේවා සියලු දේ පරිවර්තනය කරලා තියෙන්නේ අර ගහක් මුලකට ගිහිල්ලා කය ඍජු කරලා ඕම කෙලින් ඉඳලා ගල් පිළිමයක් වගේ පර්යංකෙන්. පර්යංකෙන් කියන්නේ මේ සංස්කෘත වචනයක්. මාගදී වචනයක් එහෙම නෙමෙයි. මේ පල්ලංකම් කියන එකට කවුරු හරි කොහේ හරි බක පඬිතෙක් මේක පල්ලංකම් කියන එක පර්යංකේ කියන සංස්කෘත වචනෙට දැම්ම. මේවා ධර්මයේ විකෘති කිරීම. ඒ නිසා මේ මානීය පහළම අංකයට ගේන්න ඕන අපි මේ ආනපනසත් සමාධිය වඩනකොට. ඒ වගේම උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපිට්වා. අර අපේ මුඛ හයට අරමුණු වෙන පරිමුඛං. මුඛ හයක් තියෙනවා. ඇහැ කන නාසය දිව කය මනට අරමුණු වෙන වර්තමාන මොහොතේ අරමුණු වෙන ඒ අරමුණු පිළිබඳව උජුං කායං. අපේ හිතේ නිවැරදිව අවධාරණයෙන් මේ අරමුණු වෙන අරමුණ අපි භාවිතා කළ යුතු එකක්ද සෝ සතෝව අස්ස සති බැහැර කළ යුතු එකක්ද සෝ සතෝව පස්ස සති. අස්ස කියන්නේ ආශ්‍රය, පස්ස කියන්නේ ප්‍රහාණය, බැහැර කිරීම. මේ අස්ස පස්ස කියන එක අර සංස්කෘත වචන දෙකක් අරගෙන ආශ්වාස ප්‍රාශ්වාස කියන විදියට සිංහලට පරිවර්තනය කරපු ත්‍රිපිටකේ මේ අටුවා ටීකාකාරයෝ මේ ආශ්වාස ප්‍රාශ්වාසයක් කොටෙන්ද ගැහුවා. මෙතන තියෙන්නේ අස්ස පස්ස. සෝ සතෝව අස්ස සති. සෝ කියන්නේ යමෙක්, මේ යහපත් පුද්ගලයෙක්. මේක හේතුඵල ධර්මයට සති හේතුඵල ධර්මයට බහාගලපා බලා නයි විනයට සසඳා බලා බැහැර කළ යුතු දේ බැහැර කිරීම සෝ සතෝව පස්ස සති. ආශ්‍රය කළ යුතු දේ ආශ්‍රය කිරීම සෝ සතෝව අස්ස සති. අස්ස පස්ස කියන්නේ අර සබ්බ පාප පස්ස කුසල අස්ස. මේක හොඳට තේරුම් ගන්න ඕන. පාප පස්ස කරන්න ඕන, කුසල කුණුසලා හැරීම් අස් කිරීම අස්ස කරන්න ඕන, ආශ්‍රය කරන්න. ඒක නිසා මෙතන තියෙන්නේ අස්ස පස්ස කියන එක ආශ්‍රය කළ යුතු දේ ආශ්‍රය කිරීම, ප්‍රහාණය කළ යුතු දේ බැහැර කළ යුතු දේ, අස් කළ යුතු දේ අස් කිරීම, මේ ප්‍රහාණය කිරීමත්, ඒ වගේම යහපත් දේ ආශ්‍රය කිරීමත් කියන දෙපැත්ත. තරහක් ආපු වෙලාවේ එක පාප කියාව. ඒ නිසා පාප පස්ස තරහ ප්‍රහාණය කරන්න ඕන. එතෙන්ට මෛත්‍රිය ගන්න ඕන. හුලං ඇද්දට පිට කළාට ඒකත් ආනපාන තමයි. හැබැයි අස්ස පස්ස හිටන නැහැ. එතන අර ආස්වාස ප්‍රාස්වාස තියෙන්න පුළුවන්. නමුත් ඒකෙන් මුල කෙලෙස් මුල ඉදිරෙන්නේ නැහැ. එතෙන්දි ධ්‍යාන ලැබෙනවා. ඉතින් ඒක නිසා අනාර්ය ධ්‍යාන ලැබෙනවා හුලං ඇද්දත්. මොකෝ ඒක වායෝ කසිනේ. කසින පිරියම් කළාම අනාර්ය ධ්‍යාන ලැබෙනවා. හැබැයි බුද්ධ දේශනාවේ තියෙන්නේ ඔය තදංගම විස්කම්බන වශයෙන් තාවකාලිකව පැලස්තර පිළියමක් දැමීම නෙමේ. මේ සමුච්ඡේද වශයෙන්, සමුග්ඝාත වශයෙන්, නිස්සරණ වශයෙන් මේ කෙලෙස් මුල් නූපදින ආකාරයට හිතෙන් උදුරා දැමීමටයි මේ අස්සපස්ස කරන්න ඕනේ. ඉතින් ඒක නිසා මේ පරිවර්තකයෝ සියලු වචන බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මාර්ථය නොදැන මේවා වෙන වැරදි විදියකට පරිවර්තනය කළා. පද පරම ලෙස අද මිනිස්සු උලන් ඇදලා පිට කරලා බඩ පුම්බල හැකිලීම කරලා ඔය කසින පිරියම් කරලා නිවන් දකින්න උත්සාහ කරනවා. ලැබෙන්නේ සතරාජපට්ඨානෙ පූර්ණ වෙන්නේ නැහැ. උලං ඇද්දට පිටකලාට පඩපිඹ අර කෙලෙස් මුල උදුරන ආකාරයට තරහකා බුලාවට මෛත්‍රිය වඩනවනම් අන්න ආස්සපස්ස. රාගයක් ආවිලාවට අසුභානුස්සතිය වඩනවනම් අන්න ආස්සපස්ස. ඒ වගේම මානයක් මෝහයක් ආපු වෙලාවට ඒ මානය මෝහය නිත්‍යසේ සුඛසේ අත්ථසේ තමන්ගේ හිතේ මුල් බැහැගෙන තියෙනවනම් අනිත්‍ය දුක්ඛානත් අනුපස්සනා කරලා නිත්‍ය සුඛාත්ථ හිතෙන් උදුරා දමනවනම් අන්න අස්ස පස්ස. ඉතින් ඒක නිසා ඒ අනුවයි නිබ්බිදා වෙන්නේ. මේක තේරුම් ගත්තොත් විතරයි මුල උදුරා දාන්න ඕන රාගමුල ද්වේෂමුල මෝහමුල නිවැරදි සතරාතිපට්ඨානය නිවැරදිව තමන් වඩනවන. තමන්ගේ හිට ඔය දෙකෙන්ම අස්ස පස්ස දෙපැත්තෙන්ම දෙකෙන්ම පිරිසිදු වෙන්න ඕන. දෙකෙන්ම වැරදිදේ ප්‍රහාණය කිරීමෙනුත් හරිදේ ආශ්‍රය කිරීමෙනුත් හිත පිරිසිදු වෙන. හැබැයි දෙකම නොකොලොත් අස්ස කරලා අර තරහ හිතෙන් අයින් කරලා එතනින් නැවැත්තුවොත් හිත හිස් වෙනවා, අසංය වෙනවා. එන එන සියලු දේ හොඳ වැරදි හෝ හරි වැරදි හෝ නොහොඳ නරක හෝ මොකවත් හොයන් නැතුව දැන් අද වෙන විට ඔය භාවනා මධ්‍යස්ථානවල අර ඇහෙන් රූපයක් දෙකම රූපයක් 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 වේදනාවක් 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 සංඥාව සංඥාව ඒක නැති වෙනකම් ඒක ඉවත් වෙනකම් පාන කරනවා. හැබැයි ආන කරන්න ආන කළේ නැත්නම් මොකද වෙන්නේ? අර තරහා හිතෙන් අයින් කරලා එතෙන්ට ඒ හිස් වූ හිතට මොකක්ද ගන්න ඕන? මෛත්‍රිය. අර රාගය හිතෙන් ඉවත් කරලා අසුභානුස්සතිය වඩලා එතෙන්ට නෙක්ඛම්ම කියන නිකාමලාභී ධර්මය හිතේ පිරිසිදු බව ඇති වෙනවා. කාමේ විවිච්ච පාපේ විවිච්ච සවිතක සවිචාර බවට පත් වෙනවා. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. හිත හිස් වෙනවා එක පැත්තක් විතරක්. ඔය රූපයක් රූපයක් කියලා එන සියලු හොඳ නරක රූප මොකවත් බලන්නේ. සියලු රූප අයින් කරනවා, සියලු වේදනා අයින් කරනවා, සියලු සංඥා අයින් කරනවා, සියලු සංකාර අයින් කරන ක්‍රමයක් අද ප්‍රාණයාම ක්‍රමයට අනුව කියා දෙනවා. එක එක පැත්තක් විතරයි. ආන නෑ පාන තියෙනවා. ඒ නිසා ආන පාන අස්සපස්ස දෙකම තියෙන්න ඕන. තරහක් ආපු වෙලාවට තරහ ප්‍රහාණය කරලා එතෙන්ට මෛත්‍රිය ගන්නුවොත්, රාගයක් ආපු වෙලාවට අසුභානුස්සතිය වඩලා රාගය ප්‍රහාණය කරලා නෙක්ඛම්ම එතෙන්ට ඇතුල් කරගන්න ඕන. නිකාමලාභී තත්ත්වයට පත් වෙන. ඒ වගේම අර යමක් වැරදි දෙයක් නිත්‍යසේ සුඛසේ අත්ථසේ අසුභානේ මුල් බැගෙන තියෙනවනම් අනිත්‍ය දුක්ඛ අනාත්ත අනුපස්සනා කරලා ආනපාන වැඩිමන්නේ මෙතන වෙන්නේ. ඒ අනුව අර නිබ්බිදා කියන තත්ත්වයට හිත පිරිසිදු කරගන්න. නොබැඳෙන තත්ත්වය නිබ්බිදා. ඉතින් මේක තේරුම් ගත්තේ නැත්නම් තේරුම් ගන්න තාක්කල් සතර සතිපට්ඨානය වැඩින්නේ නැහැ. ඊළඟට සෝ සතෝ අස්ස සති, සෝ සතෝ පස්ස සති, ආශ්‍රය කළ යුතුදේ හේතුඵල දහමට බහාගල්පම් බලා සති තියෙනවා. සති කියන වචනේ මාගදී භාෂාවේ හේතුඵල දහමට බහාගල්පා බලා ණය විනයට සසඳා බලා යමෙක් කටයුතු කරනවා නම් ඒ පුද්ගලයා සති සම්පජානකාරී හොත්. සති සම්පජඤ්ඤය පූර්ණ වෙනවා. මෙහෙම කරනකොට දැන් ඊගාවට කියනවා දීගංවා අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති, දීගංවා පස්සසන්තෝ දීගං පස්සසාමීති පජානාති. පජානාති කියන වචනේ තියෙනවා. පජානාති කියන්නේ තමන්ගේ හිතේ හිතට වර්තමාන මොහොතේ අලුතෙන් ඇතුළු වූ අරමුණ පජානාති. ඥානතෝ කියන්නේ දැනුම. ඒ හිතේ ඇති වූ වෙනස නිවැරදිව දැනගන්න පුළුවන් නම් පජානාති. ඒ හිතේ ඇති වූ වෙනස නිවැරදිව දැනගන්න බැරි නම් නප්පජානාති. නිසා පජානාති කියන්නේ ත්‍රිපිටකයේ තියෙන ලක්ෂ වාරයක් පජානාති කියන වචනේ සියලු සූත්‍රවල. කිසිම තැනක ත්‍රිපිටක කාරයා මේකට නිවැරදි අර්ථයක් දීලා පරිවර්තනය කරලා නැහැ. දැනගනී කියන වචනේ ජානතු. ඒක තමයි පරිවර්තනය. නමුත් පජානාති කියන්නේ ප්‍රජනනීය වෙන. අලුතෙන් ජනිත වූ වේගය වේදනාව නිවැරදිව අස්කල යුතු එකක්ද ප්‍රහාණය කළ යුතු එකක්ද කියලා නිවැරදිව යමෙක් දන්නවා නම් ඒ පුද්ගලයා පජානාති. ඒක දන්නේ නැත්නම් නප්පජානාති. ඊළඟට දීගංවා අස්සසන්තු දීගං අස්සසාමීති පජානා. දීර්ඝ සංසාරේ අපි පුරුදු කරගෙන පුහුණු කරගෙන ආපු ගති තියෙනවා. දීගංවා ගංවා. ගංවා කියන්නේ ගත්ත, ඇතුළට ගත්ත ගති. මොනවද මේ ආශ්‍රය කළ යුතු ගති තියෙනවා, ප්‍රහාණය කළ යුතු ගති තියෙනවා. ප්‍රහාණය කළ යුතු ගති අර මනෝමය කාය තුල අතීතයේ තැන්පත් කරගත්ත වැරදි ගති නිසා කාම විතක්ක විචාර, ව්‍යාපාද විතක්ක විචාර, විහිංසා විතක්ක විචාර, දීර්ඝ සංසාරේ පුරුදු කරගත්ත දේවල් දීගංවා. දීර්ඝ සංසාරේ පුරුදු කරගත්ත වැරදි දේවල් තමයි කාම විතක්ක විචාර, ව්‍යාපාද විතක්ක විචාර, විහිංසා විතක්ක විචාර. මේ වගේ දෙයක් හිතට ආවොත් අර රාගය, ద్వේෂය, මෝහය කියන වැරදි කෙලෙස් ගති අලුතෙන් උපදින අනුසය ඇති. ඒ නිසා වහාම කාම විතක්ක විචාර, ව්‍යාපාද විතක්ක විචාර ආවන නාසිවාසේ නාදිවාසේති පජාති විනෝදේති ව්‍යන්තිකර හොති අනභාවං ගමීති. මේක නූපදින ආකාරයට මේ දීර්ඝ සංසාරේ පුරුදු කරගෙන ආපු දෙයක් නිසායි මේ රාගයෙන් අර කාම විතක්ක විචාර ආවේ, අර ව්‍යාපාද විතක්ක විචාර ආවේ, අර විහිංසා විතක්ක විචාර ආවේ. ඒවා වහාම අර කාම විතක්ක විචාර නෙක්කම්ම සවිතක්ක සවිචාර කරගන්න දැනගන්න. ව්‍යාපාද විතක්ක විචාර අව්‍යාපාද, එහෙම නැත්නම් මෙත්තානුස්සතියෙන් අර අනුසේ නූපදින ආකාරයට පිරිසිදු කරගන්න දැනගන්න ඕන. ඒ වගේම විහිංසා විතක්ක විචාරාව නම් අර මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා මතු මේ කළා අවිහිංසා තත්ත්වයට නෙකම්ම කරගන්න තේරුම් ගන්න ඕන. ඒකයි ඒක. ඊළඟට දීර්ඝ සංසාරේ අපි පුරුදු කරගෙන මිනිහෙක් හැටියට ඉපදිලා තියෙන්නේ, මේ දීර්ඝ සංසාරෙත් අපි පුරුදු කරලා තියෙනවා මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, අලෝභ, ආදේශ, අමෝහ, රාගකය, ද්වේෂකය, මෝහකය. ඒවා යහපත් දේවල්. ඒවා හිත පිරිසිදු වෙනවා. ඒවා යම් වෙලාවක අපිට මේ ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනට රූපයක්, ශබ්දයක්, ගඳ, සුවඳක්, දහමක් අරමුණු වුණු වෙලාවක ඒ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, අලෝභ, ආදේශ, අමෝහ, රාගකය, ද්වේෂකය, මෝහකය එනවනම් ඒවා අපි ආශ්‍රය කළ යුතුයි. ආශේවිතාය භාවිතාය බහුලී කතා. ඒකයි මේ දීගංවා අස්ස පස්ස. දීර්ඝ සංසාරේ පුරුදු කරගෙන ආපු වැරදි දේ අපි පස්ස කරන්න ඕන. දීර්ඝ සංසාරේ පුරුදු කරගෙන ආපු දේවල් ආශ්‍රය කරන්න ඕන. ඒවා යහපත් මිදෙන නිවන දේ නිසා. ඒ මිසක් මෙතන මේ දිග හුස්මක් කෙටි හුස්මක් කියන එකක් මෙතන කිසිම සේත් අදහස් කරලා නැහැ, අර්ථයක් නැහැ. ඒ නිසා මෙතන තියෙන්නේ දීර්ඝ සංසාර දීගංවා ගංවා. අරගෙනාව, පුරුදු කරගෙනාව, පුහුණු කරගෙන ආපු වැරදි දේවල් තියෙනවා. කාම විතක්ක විචාර, ව්‍යාපාද විතක්ක විචාර, විහිංසා. ඒ වගේම පුරුදු කරගෙන පුහුණු කරගෙන ආපු යහපත් දේවල් තියෙනවා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, අලෝභ, ආදේශ, අමෝහ, රාගකය, ද්වේෂකය, මෝහකය. ඒවා ආසේවිතාය, භාවිතාය, බහුලික. ඒවා අස්සසති. අර කාමීතක්ක විචාර වගේ දේවල් පස්සසති. ඒවා හේතුඵල ධමයට බහගල පබලා හිතෙන් ඉවත් කරන. ඊගාවට තියෙනවා රස්සංවා අස්සසන්තෝ, රස්සංවා පස්සසන්තෝ. රස්සං කිව්වේ දැන් මේ වර්තමාන මොහොත දීර්ඝ සංසාරේ පුරුදු කරගත්ත දෙයක් නිසා නෙමේ. දැන් අපි වර්තමාන මොහොතේ ඇහැ පාවිච්චි කරනවා. ඇහෙන් රූපයක් දැක්කහම ඒක දීර්ඝ සංසාරේ පුරුදු කරගත්තත් නැතත් ඇහැ මත් වෙනවා නම් ඒ මත්වෙලා අපි වැරදි වැඩක් කරනවා නම් රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ඒක වර්තමාන මොහොතේ ආගන්තුකේ උපගිලිටේන උපගිලිට්ටන් නිසා ඒක රස්සම්වා. ඒක මේ හදිසිය ඇති වූ දෙයක්. ඒක දීර්ඝ සංසාරේ පුරුදු කරගත්ත දෙයක් නෙමෙයි. ඒ නිසා මේ අපේ හිතට දීර්ඝ සංසාරේ පුරුදු කරගත්ත පුහුණු කරගත්ත දේවල් හිතට එනවා. ඒ වගේම වර්තමාන මොහොතේ අපි ඇහෙන් රූපයක් දැකලා කනින් ශබ්දයක් අහලා ඒ වගේ නිසාත් මත්වීමක් වෙනවා නම් ඒවා ප්‍රහාණය කළ යුතුයි. ඒ වගේම දැන් මේ මොහොතේ මේ පින්වතුන් මේ බණහන මේක මොකද්ද? රස්සංව. මේක පෙරණුවන්සු උදයක්. මේකෙන් හිත නිවෙනවා නම් මේක අර රස්සංවා අස්සසන්තෝ අස්සසාමීති සික්කති. හිත හික්මෙනවා, සංවර වෙනවා, ශික්ෂණය වෙනවා, පිරිසිදු වෙනවා. හිත පිරිසිදු වෙනදී වර්තමාන මොහොතේ අපිට ඇහැට කන්ට නාසයට දිවට කයට මනට හයටම අරමුණු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මුල් පහටයි බාහිර අරමුණු රස්සංවා. දීගංවා මනසේ අතීතේ තැන්පත් කරගත්ත හොඳ දේ අස්ස, නරක දේ පස්ස. ඒ මිසක් මෙතන මේ හුස්ම ගැනීමක් පිට කිරීමක් කිසිසේත්ම අර්ථ ගන්නවල නැහැ. මේ ආනපාන සති සමාධි සූත්‍රය මේකම පහසේ මහා රාහුල වාද සූත්‍රයේ පොඩි ළමයෙකුට තේරුම් ගන්න පුළුවන් විදියට බුදුහාමුදුරුව මේ අස්සපස්ස ආනපාන සති විග්‍රහ කරලා තියෙනවා. දෙපැත්ත ප්‍රතාවය ඒක කිව්වහම පැහැදිලි වෙයි. නමුත් දැන් තේරුම් ගන්න ඕන මේ දීගංවා කියන්නේ දීර්ඝ සංසාරේ පුරුදු කරගත්ත හොඳ ගති තියෙනවා, නරක ගති තියෙනවා. හොඳ ගති ආශ්‍රය කළ යුතුයි, නරක ගති ඔය කාම විතක්ක විචාර වගේ ප්‍රහාණය කළ යුතුයි. වර්තමාන මොහොතේ ඉන්නේ. වර්තමාන මොහොතේ අර දීර්ඝ සංසාරේ පුරුදු කරගත්ත දේ වර්තමාන මොහොතේ එක්ක පාට වෙනවා. ඒ වගේම වර්තමාන මොහොතේ අර ඇහැට කනට නාසයට දිවට කයට ආගන්තුක වශයෙන් අපි රූපයක්, රූප අරමුණක්, ශබ්ද අරමුණක් මේ වගේ අරමුණු පහක් තියෙනවා. ඒ අනුව රස්සංවා සිත කිලුඩු වෙන දේ අපි ප්‍රහාණය කළ යුතුයි, හිත පිළිසිදු වෙන දේ අපි ආශ්‍රය කළ යුතුයි. ඒකයි ආනපාන සති සමාධිය තියෙන්නේ. ඉතින් ඒ අනුව මේක තේරුම් ගත යුතුයි. තේරුම් ගත්ත තරමටයි ආනපාන සති සමාධිය වැඩිලා අස්සපස්ස පූර්ණ වෙන්නේ. ඒ විතරක් නෙමේ, මේ පරිවර්තකයෝ අඩුම වශයෙන් උපමාවත් නිවැරදිව පරිවර්තනය කරලා නැහැ. උපමාවක් දීලා තිනවා. සේයතාපි භික්කවේ දක්කෝ බමකාරෝ වා බමකාර අන්තේවාසිකාව. බමකාරයා අර කම්මල්කාරයාට ඒ කාලේ කිව්වේ අර මයින්හද හැම අදින මිනිහා කවුද? බමකාරයා. දැන් මෙතන පරිවර්තනය කරලා තියෙන්නේ වඩුවෙක්, ලීයක් ඇතු ගන්න වඩුවෙක් කියලා පරිවර්තනය කරලා තියෙන්නේ ත්‍රිපිටකේ. නමුත් බමකාර කියන්නේ අර මයින් හමාදන කම්මලේ කම්මල්කාරයා හෝ අන්තේවාසිකා. දැන් මොකටද මේ මයින් හමාදන්නේ? අර යකඩේ තලන්න පුළුවන් විදියට රත් කළා, ඊට පස්සේ හිමින් අදිනවා නිවන්. ඇයි? තලලා තමන්ට ඕන විදියට පදං කරගන්න. ඒ ආකාරයට මේ හිතත් අපි අර ආශ්‍රය කළ යුතු යහපත් දේ ආශ්‍රය කරලා, බැහැර කළ යුතු දේ බැහැර කරලා හිත පදං කරගන්න ඕන. මේ නිවනට උපකාර වන ආකාරයට සතර සති පට්ඨාන කර පදං කරගන්න. ඉතින් ඒකයි උපමාව. අඩු වශයෙන් උපමාවවත් මේ පරිවර්තකයෝ පරිවර්තනය කරලා නැහැ හරියට. ඉතින් ඒක නිසා ඊට පස්සේ ඉති අජ්ජත්තංවා කායේ කායනුපස්සී විහෙරති. මේක නිවැරදිව කරනවා නම් ඉති අජ්ජත්තංවා අධ්‍යාත්මික වශයෙන් අර ක්‍රියාවිවේගය තමන්ට වේගයක් වේදනාවක් ආව ඒ ක්‍රියාවිවේගය නිසා අධ්‍යාත්මිකව තමන් දැවෙන්නේ දැවෙන්නේ කම්පණයට චලනයටපත් වෙන්නේ නැහැ, නිවෙනවා, මිදෙනවා, නිදහස් වෙනවා. බහිද්ධාවා කායේ කායනුපස්සී විහෙර. බාහිර ලෝකයට හෝ පුද්ගලයෙකුට හෝ කෙනෙකුට තමන්ගේ ක්‍රියාකාරකම නිසා අයහපතක්, අවඩක්, අසාධාරණයක් සිද්ධ වෙන්නේ නැහැ. අජ්ජත්ත බහිද්ධාව කායේ කායන් පස්සේ විහෙරති අජ්ජත්ත තුනක් තියෙනවා. ඒ වගේම යම් කිසි වෙලාවක අපිට මේ ආනපාන සති සමාධිය වඩන්න බැරි වුණොත් සමුදේ බිහි වෙනවා. අර වේගයේ වේදනාව ආවේගයේ චිත්තාවේගයේ විඥාන ශක්තිය නිසා සම්බන්ධතාවයක් උපදිනවා. සමුදේ අලුතෙන් මෙතෙක් නූපන් සමුදේ බිහි වෙනවා. ඉඳන් එතෙන්දි කරන්න දෙයක් නැහැ. සමුදේ බිහි වුණොත් සමුදේ ධම්මාවා බය ධම්ම. සමුදේ බිහි වුණාම දවස් 7කින් නිවන ප්‍රමාද වෙන එක විතරයි වෙන්නේ. දවස් 7කින් පැය වෙනවා. අපි ඒ ආනපාන සති සමාධිය දිගටම වඩාගෙන යන්න ඕන. අර සමුදේ අපිට බිහි වුණාට පස්සේ අයින් කරන්න බෑ. ඒක වැය වෙනවා. ඒක තේරුම් ගත යුතුයි. ඒකයි සමුදේ ධම්මාවා වය ධම්මා වා. ඒක අපිට අයින් කරන්න බෑ. දැන් සමුදේ බිහි වුණොත් තව දවස් 7ක් ප්‍රමාද වෙනවා. මොකද අනුසය උපදිනවා සමුදේ සමග. විඥානයේ දවස් 7කට ආහාර ලැබෙනවා. විඥාන ආහාර ලැබෙනවා. ඒක නිසා දවස් 7ක් ඒකනේ බුදුහාමුදුරුවෝ දවස් 7න් කරන්න පුළුවන් දෙයට අවුරුදු 7ක් දික්කලේ මේ හිතට මේක පදම් කරගත්තාම පුහුණු කරගත්තාම ඒ අනුව අත්ති කායෝති වාපනස්ස සති පච්චුප්පට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පටිසතිමත්තාය අනිසිතෝච විහෙරති නච්ච කිංචි ලෝකේ උපාදි නච්ච කිංචි ලෝකේ උපාදියති අනිසිතෝච විහෙරති. මේ නිච්චසේ සුඛසේ අත්ථසේ අපේ හිතට කොච්චර කැමැත්තක් ආවත් ඒ නිච්ච වූ සුඛ වූ අත්ථ වූ දේ අපේ කැමැත්ත අනුව පවත්වන්න බෑ, නවත්වන්න බෑ. ඒ අනුව සබ්බූපදී පජහති කළොත් විතරක් අර අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදී. අපේ කැමැත්ත අනුව උපාදානය කරගෙන නවත්වන්න පවත්වන්න පුළුවන් දෙයක් මේ ලෝකය තුල ඇත්තේ නෑ. මේක තේරුම් ගත්තා නම් ඒක තමයි නියම ධර්මතාවය, නිවැරදිම ධර්මතාවය. මේක තේරුම් ගන්නා තාක්කල් අපි මේ ලෝකේ ප්‍රියයි මනාපයි කියලා උපාදානය කරගෙනයි ආමිෂයෙන් සතුටු වෙන්නේ. අර සුව සුබ සුචි සොම්නස් සහගත ආස්වාදයක් ලබන්නේ මේ අපේ කැමැත්තට අනුව දිගටම ඍෂිසේ මනාපසේ නිච්චසේ සුඛසේ අත්ථසේ පවත්තන්න බැරි දේවල් තමා, බැරි දේවල් තමා අපි මේ උපාදානය කරගෙන මම කොට මගේ කොට ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති කියලා නවත්තන්න පවත්තන්න උත්සාහ ගන්න. මේ සියලු දේ නිත්‍යසේ සුඛසේ අත්ථසේ පවත්තන්න බෑ. ඒ සියල්ල අනිත්‍යයි දුක්ඛයි අනත්තයි. මේක නිවැරදිව තේරුම් ගත්තනම් යමෙක් ඒ පුද්ගලයා අර නිත්‍ය සුඛාත්ථ කියන අස්මිමානිය හිතෙන් ඉවත් කළා, අනිත්‍ය දුක්ඛ අනත්ත අනුපස්සනා කරලා නිබ්බිදා කියන තත්වයට පත්වීමත් සමග සබ්බූපදී පජහති වෙනවා. මේකයි මේ ආනපාන පබ්බේ තේරුම් ගත යුතු. මේ ආනපාන සති සමාධි පබ්බය නිවැරදිව කළ යුතු දේ දෙපැත්ත තේරුම් නොගන්නා තාක්කල් ඉතිරි පබ්බ 20 තේරුම් ගන්න බෑ. මේකයි පදනම. හෙට සහ අනිද්දා ඉතුරු දේවල් පිළිබඳව විග්‍රහයක් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේකේ වචන කීපයක් තියෙනවා. නිවැරදි අර්ථය තේරුම් ගන්න ඕන අනුපස්සී විහරති සහ අනුස්සති. දැන් අනුපස්සී විහරති සහ අනුස්සති නිවැරදිව තේරුම් ගත්තේ නැත්නම් කෙනෙකුට මේ සතරාතිපට්ඨානය පූර්ණ වෙන්නේ නැහැ. ඔය වචන ටික ගිරව් වගේ කර්මස්ථාන හැටියට අරගෙන කියව කියව හිටියට අනුපස්සී විහරති වෙන්නෙත් නැහැ, අනුපස්සනා පූර්ණ වෙන්නෙත් නැහැ. මෙනෙහි කිරීම එහෙම නැත්නම් සජ්ජායනා කිරීම, එහෙම නැත්නම් කර්මස්ථාන හැටියට වචන ටික ගිරව් වගේ කියවා කියවා බොහොම හොඳ වචන ටිකක් හදාගෙන කියවන ක්‍රමයක් අද පුරුදු කරලා තියෙනවා, පුහුණු වෙලා තියෙනවා. මේක නිසා මෙතන මේ අනුපස්සී විහරති අනුස්සති වඩන එකත් අනුසති වඩන එකත් මරණානුස්සති බුද්ධානුස්සති දෙක වගේම මෙත්තානුස්සති අසුභානුස්සති මේ අනුස්සති හතර වඩනවා කියන්නේ මේක භාවිතයට ගන්න ඕන. දැන් තරහක් ආපු වෙලාවේ ওই වචන ටික කියවක කියවා හිටියට හරියන්නේ නැහැ. තරහක් ආපු වෙලාවේ මෙත්තානුස්සතිය වඩලා අර ද්වේෂයේ වෛරයේ ක්‍රෝධයේ හිතින් ඉවත් කරන්න ඕන. ඒ වගේම මේ ද්වේෂයේ වෛරයේ ක්‍රෝධයේ ආවේ අලුතෙන් මතුනේ අනුතේ හැටියට අලුතෙන් අලුතෙන් ඉපදුනේ මොකද ඒක නිච්ච වෙලා සුඛ වෙලා අත් වෙලා තමන්ගේ හිතේ මුල් බෑගෙන. ඒ මුල් බෑගෙන තියෙන එක උදුරන්න අනිච්ච අනුපස්සනා කරලා නිච්ච සංඥා පජහති කරන්න. දුක්ඛ අනුපස්සනා කරලා සුඛ සංඥා පජහති කරන්න ඕන. අනත් අනුපස්සනා කරලා අත් සංඥා පජහති කරලා නිබ්බිදා කියන තත්වයටපත් වෙනවා. නිබ්බිදානුපස්සනාව වැඩෙනකොට විරාගානුපස්සනා, නිරෝධානුපස්සනා, පටිනිසග්ගානුපස්සනා ඉවේ පූර්ණ වෙනවා. මේක තේරුම් ගත්තේ නැත්නම් නිකන් ගිරව් වගේ ඔය මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති වචන හතර කිව්වත් අනුපස්සනා වෙදෙන්නේ නැහැ, සතරාතිපට්ඨානය පූර්ණ වෙන්නේ නැහැ. දැන් මේවා දැන් යම් යම් කොටස් අය මේවා අහගෙන ඒවා වචන හැටියට කර්මස්ථාන හැටියට හදාගෙන තනියෙන් හෝ කණ්ඩායම් හැටියට හෝ සජ්ජායනා කරලා මෙනෙහි කරලා කටයුතු කරන. මෙනෙහි කිරීම හෝ සජ්ජායනා කිරීම හෝ ගායනා කිරීම හෝ අනුස්සති වැඩෙන අනුපස්සනා වැඩෙන දෙයක් නෙමෙයි. අනුපස්සී විහරති වෙන්න නම් අලුතෙන් වර්තමාන මොහොතේ තමන්ගේ හිතට අලුතෙන් එන වැරදිදේ අනු අලුතෙන් එන දේ ඒ වැරදිදේ හිතෙන් ඉවත් කළා එතනට නිවැරදිදේ ගන්න ඕන. ඒක ආනපාන සති සමාධි භාවනාව. අනතිවත්ත නට්ටේන භාවනාව. ආසේව නට්ටේන භාවනාව. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේක තේරුම් ගත්ත තරමටයි මේ නිවන විවුර්ත වෙන්නේ. හොඳයි, දැන් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්.
අවසරයි මහතරන් වහන්ස, ක්‍රියාකාරකම් හයේදී මේ අන්තිමට වෙන්නේ සමුදයද අනුසයද?
අනුසය තමයි. සමුදය අනුසය දෙකම එකටම උපදින. සමුදය කියන්නේ මොකද්ද? අලුතෙන් සම්බන්ධතාවයක් ඇති වෙනවා. ඒ වගේම ඇතුළාන්තය තුළ අලුතෙන් ආසය උපදිනවා. අනුසය හැටි දෙකක් වෙනවා. දැන් අපි බාහිර වශයෙන් පුද්ගලයෙක් ඇහෙන් රූපයක් දැක්කහම ඒ රූපයකට වේදනාවක් වේගයක් ආවේගයක් චිත්තාවෙනහම එතන හා වෙනවා. තණ්හා තැනක හා වෙනවා. තැනක හා වුණාම සම්බන්ධතාවයක් අලුතෙන් ඇති වෙනවා. සංදි වෙනවා, බද්ධ වෙනවා, සම්බන්ධ වෙනවා. සම්බන්ධ වීමේ බාහිර වශයෙන් එන්නේ, අධ්‍යාත්මික වශයෙන් මොකද වෙන්නේ? අනුසය අර මතු යලි යලි ක්‍රියාත්මක වෙන අනුසය ඇතුළේ තැන්පත් වෙනවා. ගතියක් ඇති. දෙකක් වෙනවා. බාහිර වශයෙන් සමුදේ බිහි වෙනවා. ඒකනේ අජ්‍යත්තාව බහිද්ධාව කියන්නේ. දෙපැත්තකින්ම තමන්ගේ පැවැත්මට හේතු වෙන කරුණු දෙකක් සංදි වෙනවා, එකක් බද්ධ වෙනවා, සම්බන්ධයක් අලුතෙන් ඇති වෙනවා. අර ප්‍රියමනාප රූපේ දැක්කහම පටිච්ච වුණාම ඒ වගේම ඇතුළාන්තයේ තුල කිලුටු වෙනවා. ඒක අනුසය. ඒ නිසා අනුසය කියන්නේ අලුතෙන් ආශය ඉපදීම. ඒක අර ආසය හැටියට තැන්පත් වෙනවා. අනුසය කියන්නේ උපදින දේ අලුතෙන්, ආසය කියන්නේ අලුතෙන් උපදින දේ ඇතුළට අරන් ගති හැටියට චිත්තසංතානෙ තැන්පත් කරගත්. ඒක නිසා රාග බව සමානයි තණ්හා අනුසය. පටික බව, ද්වේෂ බව සමානයි පටිඝා අනුසය. අවිද්‍යා අනුසය සමානයි අර මානෙ මොහෙන් කටයුතු කිරීම. අනුසය සමානයි බව. රාග බව, ද්වේෂ බව, මෝහ බව සමානයි රාග අනුසය, තණ්හා අනුසය, පටිඝා අනුසය, අවිද්‍යා. ඊට පස්සේ ඒවා ඇතුළට අරන් තැන්පත් කරගත්තහම ඒවම අර අනු ආසය හැටියට කාමාසය, භවාසය, දිත්‍යාසය, අවිද්‍යාසය හැටියට තැන්පත් වෙනවා. ගන්නේ තුනයි තැන්පත් වෙනවා හතරක්. එකයි වෙන්නේ.
මහතෙරුන් වහන්සේ මේ රාගය, රාගසිත පහළ වුණාම එතනට අසුභය වඩලා ඊට පස්සේ නෙක්ඛම්ම සවිතක්ක සවිචාරක, නෙක්ඛම්ම සවිතක්ක සවිචාර තවදුරටත් පැහැදිලි කිරීමක්.
එතකොට අපි ඒක අර දැන් මේ අපි අසුභානුස්සතිය වඩන්නේ මොකක් අයින් කරන්නද?
රාගය
නෑ, සුභ බව. අර විරාගානුපස්සනාව වඩන්නේ රාගය අයින් කරන්න. අසුභානුස්සතිය වඩන්නේ සුභ බව, සුන්දර බව. සුන්දර බව මොකද්ද? සුන්දර දර සුන්නුනහම් මොකක්ද වෙන්නේ? ගින්දර ඇතුලේ එකොළොස් ගින්නක් ඇතුලේ හට ගන්නවා. කොහොමද? අපි මේ ඇහෙන් සුන්දර ප්‍රියමනාප රූපයක් ඇතුළට ගත්තහම අනුසය හැටියට ඇතුලේ ගිනි එකොළහක් අලුතෙන් උපදිනවා. දර සුන්නුනහම ගින්දරනේ මතුවෙන්නේ. ඒ නිසා අර දර ඇතුළට ගත්තේ නැත්නම්, අර සුන්දර දේ ඇතුළට ගත්තේ නැත්නම් ඒක අසුභානුස්සතිය වැඩි. අලුතෙන් ගත්තේ නැහැ. ඒ නිසා ගත්තේ නැත්නම් ගිනි 11ක් හරගන්නේ නැහැ, නිවෙනවා, මිදෙනවා, නිදහස් වෙනවා. ඒ අනුව නෙක්ඛම්ම සවිතක්ක සවිචාර වඩන්න ඕන. නෙක්ඛම්ම නිකාමලාභී වෙන්න ඕන. කාමේ විවිච්ච, පාපේ විවිච්ච, අර සවිතක්ක සවිචාර කියන තත්ත්වයට හිටපෙන සවිතක්ක සවිචාර වුණාම අර නෙක්ඛම්ම කියන එක නොබැඳීමේ වටගත්කම්, වටිනාකම්, සමුදේ උපදවා නොගැනීමේ වටිනාකම නෙක්ඛම්ම. නිකාමලාභ ලාභ තුනක් තියෙනවා මේ යෝගාවචනයට. නිකාමලාභී, අකසිරලාභී, අකිච්චලාභී. නිකාමලාභී, අකසිරලාභී, අකිච්චලාභී. දැන් පෘථග්ජන පුද්ගලයා ඉච්චලාභී, කාමලාභී, කසිරලාභී. යෝගාවචරය නිවැරදි ආනපාන සති වඩන නිකාමලාභී, අකසිරලාභී, අකිච්චලාභී. ඒක ලාභයක් ඒ පුද්ගලයාට. නමුත් පෘථග්ජන පුද්ගලයාට ඒක අලාභයක්. අර ප්‍රියමනාපදේ උපාදානය කරගන්නවා වගේ සාරවත් වටිනාකමක් අර පෘථග්ජන පුද්ගලයාට තියෙනවා. එච්චර සාරවත්යක් එයාට නෑ. නමුත් ඒකම ආර්ය ශ්‍රාවකයාට, යෝගාවචරයාට ඒක බර, බය, බැම්ම සියලු දේ පේනවා. ඒ නිසා ඒකෙ මිදී නිදහස් වීමේ නිකාමලාභී, අකිච්චලාභී, අකසිරලාභී බව තේරුම් ගන්න. ඒකෙ මිදී නිදහස් වෙන්න බලනවා පුළුවන් තරම් ඉක්මන. දැන් මේ ඇහැ තියෙන්නේ බලන්න, ඒකනේ මේ වරද. කන තියෙන්නේ අහන්න, ඒකනේ මේ වරද. වරද මොකද්ද? ඇහෙන් බැලුව රූපයට මත් වෙලා ඒ රූපය තමන්ගේ මගේ කොට, ඒතන් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාටි කියලා අස්මිමානෙන් තමන්ගේ වසඟයට, අයිතියට, පාලනයට අර රූපය ගන්න හදනවා. ඒකයි තණ්හා, ඒකයි උපාදාන. ඒක නිසා සම්බන්ධයක් ඇති වෙනවා. සම්බන්ධයක් ඇති නූනනම් ඒ රූපය බැලුවොත් දිත්තේව දිත්ත මත්තම් භවිෂ්‍යති. ඒ ශබ්දය ඇහුවොත් සුතේව සුත මත්තම් භවිෂ්‍යති. ඒ විඳීම නැත්නම් මුතේව මුතු මත්තම් භවිෂ්‍යති. ඒ සිතුවිල දිගේ රවුද ගැහුවේ නැත්නම් විඤ්ඤතේ විඤ්ඤාත මත්තම් භවිෂ්‍යති. නෙව ඉද ඒ අන්තයටත් නැ, න පුරං අනිකන්තයටත් නැ, න උබේම අන්තරේ. දුක්ඛ කන්දස අහෝසි. ඕකමයි අර සූත්‍රය කිව්වේ. මේකෙත් කිව්වේ ඔච්චරමයි.
මහතරන් වහන්ස, එතකොට අපිට ඉදිරියට මේ අසුභය වඩන හැටි
ඒවා ඉතින් කියනවා දැන්. ඒක තව දවස් දෙකක් තියෙනවා.
එහෙම අපි එහෙම මහතරන් වහන්ස.
ගෞරවනීය ස්වාමින් වහන්ස, මේ චාගානුස්සතිය ආනාපාන සති සමාධියක් ලෙස වඩන්නේ කෙසේ?
චාගෝ පරිචාගෝ කියන්නේ මොකද? චාගෝ අනුස්සතිය කියන්නේ මොකද්ද? පරිචාග කියන්නේ මොකද? අතහැරීම. දැන් අපි දුන්නේ යම් කිසි කෙනෙක් දැන් මොකක් හරි කාට හරි පූජා කරනවා දෙනවා, ඒක පාවිච්චි කළාද නැද්ද කියලා හොයල් බලනවා නම් මොකද ඒක ආලියෝ අනාලියෝද? නෑ. චාගෝ පටිනිසග්ගෝ මුත්‍ති අනාලියෝ අශේෂ විරාග නිරෝධෝ. තේරුණාද? ශේෂයක්වත් ඒ දුන්නේ ආපහු ඒකට ඇලුනොත්, ඒකෙන් යමක් ආපහු ප්‍රතිලාභයක් බලාපොරොත්තු වුණොත් ඒක අර චාගෝ වෙන්නේ, චාගානුස්සතිය වැඩි වෙන්නේ. ඉතින් ඒක නිසා මේ චාගානුස්සතිය අපි දුන්නා, යමක් දුන්නා. ඒ දීලා අපේ හිත පටි නිස්සග්ගෝ මුත්‍ති. මුත්‍ති කියන්නේ මිදී නිදහස් වෙන්න ඕන. පටි නිස්සග්ග වෙනවා, පටි සංසග්ග වෙනවා. අපි අර දුන්නේ ඒ පුද්ගලයාට, අපි හිතමුකෝ අපි කාට හරි පූජා කළා. ඒ පූජා කරපු එක දැන් පස්සෙන් යනවා. මේක පාවිච්චි කරනවාද බලනවාද, මේක මේ මේක කරනවාද, මේක විකුණනවාද, මොකද කියලා. එහෙමනම් පටි සංසග්ගයි. මුත්‍ති නෑ, ඒක මිදී නිදහසුනේ නෑ. ඒකට ඇලුනා, ආලියෝ අනාලියෝ නෑ. ඉතින් ඒක නිසා චාගෝ පටි නිසග්ගෝ මුත්‍ති අනාලියෝ අශේෂ විරාග නිරෝධෝ කියන තත්ත්වයටපත් වුණොත් ත්‍යාගානුස්සතිය පූර්ණ වෙනවා. පරිත්‍යාග කරපු දේ අපි පරිත්‍යාග, පරිඥානේ පූර්ණ වශයෙන් අපි බාර දීලා හිතෙන් අත්හැරලා හිතෙන් නිදහස් කරගත්තා. නමුත් දැන් අපි හිතමුකෝ අපි කාවහරි ළමයෙක්ව කසාද බැඳලා දුන්නා කියලා. දැන් ඊට පස්සේ ඒ ළමයා තාමත් මගේ දුව කියලා හිතනවා නම් මොකද වෙන්නේ? අර චාගෝ පටි නිසග්ගෝ මුත්‍ති අනාලියෝ නෑ. හා, ඒක නිසා ඒ බැඳීම, ඒ බන්ධනය, අර සම්බන්ධය තමයි ඔය තියෙන්නේ. ඒක නිසා දැන් තමන්ට දුක් වෙන්නේ නැ වෙනවා. ඇයි? අර චාගෝ පටි නිසග්ගෝ මුත්‍ති අනාලියෝ චාගානුස්සතිය වැඩි වෙන්නේ නැහැ. ඒ වගේමයි දැන් කවුරු හරි අපි හිටමුකෝ ගෙදර අත්තර දාලා මහාන වෙන්නවා කියලා. දැන් මහන වෙලත් බලනවා නම් ගෙදර අයට මොකද වෙන්නේ කියලා. චාගෝ පටි නිසග්ගෝ මුත්‍ති අනාලියෝ නෑ, චාග කලේ නෑ. මේ චාග කියන්නේ හිතෙන් අර උපාදානය කරගත්ත දේ සහ මුලින්ම සදහටම ඉවත් කිරීම. ඉතින් ඒක නිසා මේ චාගානුස්සතිය ඉතාම වැදගත්. ආනපාන සති සමාධිය පූර්ණ වෙන්න චාගානුස්සතිය, සීලානුස්සතිය, ඒ වගේම ද්වතා අනුස්සතිය ඊටත් වඩා වැදගත්. අද ද්වතා අනුස්සතිය බුද්ධ ධර්මයේ, බුද්ධාගමේ ද්වතා අනුස්සතිය නැත්තටම නැහැ. නැටිම කළා. මොකද කළේ?
දේවතානුස්සතිය.
කොම්බුවක් එකතු කළා. දැන් අද දේවතා අනුස්සතිය, අර ආනන්දහාම මෛත්‍රී හාමුදුරු පරිවර්තනය කරපු ත්‍රිපිටකේ ද්වතා අනුස්සතිය කියන එක මාගදී භාෂාවෙන් තිබුණ එක දේවතා අනුස්සතිය කළ කොම්බුවක් එකතු කළා. ඒ වගේම අර ද ධම්ම ජාතකය ධර්මතා දෙකක් තමා මිනිසුන්ට මේ නිවට උපකාර වෙන්නේ. මොකද්ද? හිරි ඔතක්, ලැජ්ජා බය, ඒ ද්වතා ධර්මය. මේ ධර්මතා දෙක තමා මිනිසෙකුට ඉතාම වැදගත්. මේ නිවනට උපකාර වන සමාජයේ හැසිරෙන්න ලැජ්ජා බය තියෙන්න ඕන. ඒක මිනිසුන්ට තියෙන දෙයක් මිසක් මිනිසුන් තුළ ඇති කරගත යුතු නියත ධර්මතා දෙකක් ද්වතා ධර්මය. දැන් කොම්බුවක් දැම්ම ගමන් මොකද වුනේ? ඒක දෙවියන්ගේ ධර්මයක් කියලා දේව ධර්ම ජාතකය කළා. අර ද්වතා අනුස්සතිය දේවතා අනුස්සතිය කළා. ආනන්දවන්ති හාමුදුරු ලිව්වා. මෙයා ලිව්වේ අර මා සමනෝ ගරුති. දැන් කවුරුත් මිනිසු අර බොහොම පිළිගත් සමනෙක් මේක ලිව්ව නිසා අපේ ඒක හරි දේවතානුස්සතිය. මේ දේව ධර්ම ජාතකයත් ওই දේවතානුස්සතියත් බුද්ධ දේශනාවේ තියෙන අර්ථය සහමුලින්ම විකෘති කරලා නිවන වහන ආකාරයට ඕවා පරිවර්තකයෝ සිංහලට පරිවර්තනය කළා. ළමින්ට උගන්වනවා පොඩි කාලේදී. දහම් පාසල් වල ස්කෝල වල උගන්වන්නේ අර ලැජ්ජා බය කියන එක දෙවියන්ගේ දෙයක් කියලා. මිනිසුන්ගේ කන් නෙමෙයි. ඉතින් දැන් දරුවෝ ලැජ්ජාවත් නැහැ බයත් නැහැ.
එහෙමයි.
හා
ස්වාමීන් වහන්සේ එතකොට විශාකා උපෝසතේ දේවතානුස්සතියක් සඳහන් වෙන්නේ.
ඔව් ඒකත් තියෙන්නේ දුවතානුස්සතිය. ඒකත් තියෙන්නේ දේවතානුස්සතිය නෙමෙයි දුවතා අනුස්සතිය. විශාකා උපෝසතේ තියෙන්නේ මොකද්ද ලැජ්ජා බය. වෙන මොකක්වත් නෙමෙයි. ඒක මිනිහෙකුට තිබිය යුතු දෙයියන්ගේ එකක් නෙමෙයි. නමුත් එතන තියෙන්නේ දේවතානුස්සතිය කියලා ගන්න. මේ දුවතාවේ තේරුම් ගන්න බැරි මිනිස්සු කොම්බුවක් එකතු කරලා දේවතානුස්සතිය දේව ධර්මයට දේවාගමට හදන විදියට දෙවියන්ට බලපාන විදියට මේක කොම්බුවෙන් වෙනස් කළා. නිවන වැහුණා. දෙවියන්ට යද යද දෙවියන්ගෙන් නිවන ඉල්ලන මිනිස්සු කොටසක් වැහුණා. ඒකනේ උනේ. දැන් ලංකාවේ මිනිස්සු නිවන ඉල්ලන්නේ කාගෙන්ද? පූජා වට්ටේ තියෙතියා. ඈ?
දෙවියන්.
කතරගම දෙවියන්ගෙන් නිවන ඉල්ලන්නේ යනවා. ඒක තමයි දේවතා අනුසතිය. නමුත් දෙවතා අනුසතිය දන්න මිනිහෙක් අඩු ගානේ දෙවියෝ මිනිස්සුන්ගෙන් යැපෙන මිනිස්සු කොටසක්. නැතුව දෙවියන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ මිනිස්සුන්ට. මිනිස්සුන්ට කරන්න පුළුවන් දේ බහුලයි දෙවියන්ට මේ වග වෙන්නන්න. පාර පෙන්නන්න, පින් දෙන්න, පින් පවරන්න, පින් අනුමෝදන් කරන්න.
එහෙමයි. වහන්සේ දීර්ඝාය වේ.
අවසරයි ස්වාමීන් වහන්ස. මම භාවනා කරන්නේ නැහැ. හැමදේම වැඩ කරන තැනට බොරු කියලා එන්නේ. ඒක අකුසලයක්ද?
ඔව්. මේක හැබැයි බොරු කියලා ආවත් යහපත් චේතනාවක් තියෙනවා නම් චේතනාහම් භික්කවේ මේ කම්මං වදා. දැන් අර එක්තරා සිටුවරේ පුතාට බොරු කියලා බුදුහාමුදුරුවෝගාවට ඇව්වා. යනවා නම් කහවණු පහක් දෙනවා කිව්වා. එතකොට ඒක බොරු කියලා දැරියේ? ඔව්. ඉතින් ඒක නිසා ඒ වගේ ඉතින් බොරුවක් කිව්වත් යහපත් චේතනාවක් තියෙනවා නම් දැන් ඇත්ත කිව්වොත් එන්න දෙන්නේ නැහැ නේද? ඉතින් ඒක නිසා ඇත්ත කිව්වොත් එන්න දෙන්නේ නැහැ. බොරු කියලා හරි මේ මග හොයාගත්තොත් එයාටත් යහපතක් වෙයි. කවුද එන්න දෙන්නේ නැත්තේ? මහත්තයාද? පුතුද? දුවලාද?
නෑ නෑ වැඩ කරන තැනේ.
ආ වැඩ කරන තැන. ඒ වැඩ කරන තැන ඉතින් නිවාඩු ගන්න පුළුවන්. තමන්ට අයිටියක් තියෙනවනේ බොරු කියන්නේ මොනවටද? ඈ?
එහෙම එන්න දෙන්නේ නැහනේ දවස් 7-8.
ඒ වුණාට තමන්ට නිවාඩු දෙන තැන පඩි නැතුව හරි එන්න ඕනේ. පඩි අරගෙන වැඩක් නැහැ මේක. ඈ? මේක කරගත්තොත් ඔය පඩි වලින් වැඩක් නැහැ. ඔය පංචස්කන්ධේ උපාදානය කර ගැනීමක් බව පේනවා එතකොට. එතකොට මේක අපි ඔය වැඩ කරන තැන්ට බොරු කියන්න ඕනේ නැහැ. ඇත්තම කියලා එන්න ඕනේ.
ඇත්ත ඉවාම කියන්නේ අමූලික බොරුවක් බුදුහාමුදුර ලංකාවේ ඉපදිලා නැහැ කියනවා.
හරි. ඉතින් ඒක ඒ මිනිස්සුන්ගේ වැරදි මිත්‍යා දෘෂ්ටියනේ. ඒක තමයි නියත මිත්‍යා දෘෂ්ටිය. ඒ මිනිස්සු ඔය වැඩ කරන තැන ඔය කියන නිවාඩු අනුමත කරන මිනිස්සුන්ගේ දැක්ම දෘෂ්ටිය ඔක්කොම මිත්‍යා දෘෂ්ටියක්. නියත මිත්‍යා දෘෂ්ටිය. ඒකට ඉතින් අපිට ඒක වෙනස් කරන්න ඕනෙත් නැහැ, කරන්නත් බෑ. තමන්ගේ දැක්ම දෘෂ්ටිය පිරිසිදු කරගන්න. දිට්ඨින් උජුං කරෝති චිත්තමත්ත පසයති කරගන්න. එතකොට නිවන විවුර්ත වෙයි. කමන්නේ බොරු කියලා හරි ඇහිලා නිවන සාක්ෂාත් කරගත්තොත් ඒක වටිනවා. දැන් මේ බුදුහාමුදුරුවෝ බොරු කිව්වනේ අර නන්ද කුමාරයාට කිව්වද නැද්ද? ඈ? අඟුලිමාලට බොරු කිව්වනේ කිව්වද නැද්ද? මොකද්ද චේතනාව? යහපත් චේතනාව. බැරි වෙලාවක නන්ද කුමාරයාට කිව්වනම් බෝ මහාන කරන්නයි එක්කයි යන්නේ කියලා එයිද? නෑ. ඒක නිසා උඹට මේ දිව්‍යාංගනාව වගේ ලස්සන ඒ අය පෙන්නන්නම් වරෙන් මහාන වෙන්න කිව්වා. ඉතින් බොරුවක් කිව්වේ. ඒක නිසා බොරු කියලා හරි මේ පාරි මාර්ගයේ ගියොත් තමන්ගේ අර මගඵල සාක්ෂාත් කරගත්තොත් සතර අතිපට්ඨානය පූර්ණ කරගත්තොත් ඒකේ ප්‍රතිඵලය තියෙනවා ඔය රස්සාව වගේ නෙමෙයි. රස්සාව නම් තාම හොයාගන්න පුළුවන්. නමුත් මේක හොයාගන්න එහෙම ලේසි වෙන්නේ නැහැ. මේක ආගමේ නැහැ. මොකද්ද නැත්තේ? ආගමේ නිවනක් නැහැ. ආගමක නිවනක් නැහැ. නිවන තියෙන්නේ කොහෙද? ධර්මය තුල පමණ. ආගම තුල තියෙන්නේ පැවැත්ම හොඳින් යහපත්සේ පැවැත්ම දිගටම පවත්වාගෙන යන ආගම කියන වචනේම අර ආශ්‍රය කියන වචනෙන් බිඳිලා ආපු එක. ආගම මේක යහපත් පැවැත්මක් දිගටම පවත්වාගෙන යන අර දේවුස සැප රජ සැප සිටු සැප ලබ ලබා කාම ලෝකවල සුගති ලෝකවල අතරමං වෙන්න මම් මුලා වෙන යන පාරක් හදලා දෙන එක ආගමේ දේ. බුදුහාමුදුරුව ආගංකාරයෙක් නෙමෙයි. එදා ආගම් කීයක් තිබුණාද බුදුහාමුදුරුව බුදු වෙනකොට? 60 ගානක් තිබුණා. බුදුහාමුදුරුව ඒවට කිව්වා බ්‍රහ්මජාලයක්. බ්‍රහ්මත්වයට බ්‍රහ්මත්වයේ තුල හිර කරන දැලක් හැටියටයි ආගම් බුදුහාමුදුරුව නම් කළේ. අදත් එහෙමයි. අදත් ඔය දෙව් සැප රජ සැප සිටු සැප ලබන්න තමයි ආගම. මතු කවදා හෝ බුදු වෙන බුදුන් දකින්නයි ආගම. නිවන ධර්මයේ තියෙන මේ වර්තමාන මොහොතේ. අර අත්තිකායෝතිවා පනස්ස සති පච්චුප්පට්ඨිතා හෝති ඥානමත්තාය පටිසත්තිමත්තාය. පච්චුප්පට්ඨිතා හෝති. වර්තමාන මොහොතේ තමන්ගේ හිතට ආපු අර වැරදිදේ ඉවත් කළා ඒ වෙනුවට නිවැරදි මිදෙන නිවන විමුක්තියට හේතු වෙන දේ වර්තමාන මොහොතේ භාවිතා කිරීම. එත්තේසං උපජ්ජමානා උපජ්ජති එත්තේසං පහියමානා පහියති එත්තේසං නිරුජ්ජමානා නිරුජ්ජති. එකයි නිවන, එකයි ධර්ම. ආගමේ වන ආගමේ තියෙන්නේ හෙට මතු ලෝකයක් සඳහා කරන දෙයක් ආගම. ධර්මයේ තියෙන්නේ අද කරන දෙයක්. ඒ වගේම ආගමේ කර්මය ධර්මයේ ධම්ම. පුණ්‍ය කර්මනේ කුසල ධම්ම. කුසල ධම්ම ආගමේ නැහැ. කුසල ධම්ම තියෙන්නේ ධර්මයේ. පුණ්‍ය කර්ම තියෙන්නේ ආගමේ. හැබැයි බුදුහාමුදුරුව පින්කම් පුණ්‍ය කර්ම කරන්න එපා කිව්වේ නැහැ. පුණ්‍ය කර්මයක් පින්කමක් කරන හැම මොහොතකම හැම අවස්ථාවකම අර ආර්ය ශ්‍රාවකෙක් හැටියට ඒ පුණ්‍ය කර්මය කුසල ධර්මයක් බවට පත් කරගන්න කළ යුතු නිවැරදි පිළිවෙත ප්‍රතිපදාව නිවැරදිව ප්‍රායෝගිකව කරන පුද්ගලයෙක් නම් පුණ්‍ය පාප පහිනස්ස වෙනවා. කුසල ධර්මය පූර්ණ වෙනවා. කෙලෙස් මුල් තුන උදුරා දමන්නේ එක උපකාර වෙනවා.
අවසරයි රහතුන් වහන්සේ. මට තියෙන ප්‍රශ්නේ තමයි අරහතන් වහන්සේ මේ දැන් මේ රූප වේදනා සංඥා සංකාර විඥානනේ තියෙන්නේ. එතකොට අපි දැන් ඔය මේ රූපයක් දකිද්දී ඒ රූපයේ තියෙන ප්‍රිය ස්වභාවය සහ අප්‍රිය ස්වභාවය අපිට වෙනස් කරන්න බැරි නිසා අපි ඒක මත සංකාර රැස් කරනවාද ක්‍රියා කරනවාද කියන එක තීරණය වෙන්නේ ඒ වේදනාව මේ අර ආමිස ලෙස ගැනීමත් නිරාමිස ලෙස ගැනීමත් කියන වෙනස නිසා නේද ස්වාමීන් වහන්සේ?
ඔව්. දැන් උපේක්ෂිතකින් බලන්න බැරි කොට බලන්නේ කොහමද? එක්ක ප්‍රියාන්තේ නම් අර ආස්වාදයක් ආමිෂයක් සුවයක් ලබන්න. අප්‍රියාන්ත නම් ගැටීමක් පටිගයක් දෙවිනිවේශයක් අලුතෙන් උපදී. ඒක තමයි අන්ත දෙක.
ස්වාමීන් වහන්සේ එතකොට දැන් ඒ අන්ත දෙක කියන්නේ ඉච්ඡ නේද? ඒ කියන්නේ ඒ
ඉච්ඡ අන්ත දෙක නෙමෙයි 10ක් තියෙනවා. ඉච්ඡ කියන එක කැමැත්ත. දැන් ඉච්ඡ කියන්නේ මාගදී භාෂාවේ කැමැත්ත. ඒ වගේම චන්ද කියන්නේ කැමැත්ත. නන්දි කියන්නේ නන්දි රාග සහගතා කියන්නේ කැමැත්ත. ඒක නිසා මාගදී භාෂාවේ සිංහල භාෂාවෙන් අපි අපේ හිතේ උපදින කැමැත්තට මාගදී භාෂාවේ කියනවා ඉච්ඡ නන්දි චන්ද කියලා වචන තුනම තියෙනවා. මේ නිවන් දකින්නත් ඡන්දය වුණ. දැන් ඡන්ද, විරිය, චිත්ත, විමංසා සතර ඉද්ධිපාද පටන් ගන්න මොහොකින්ද? ඡන්දය. මේ ඡන්දය කියන්නේ යහපත් දේ කරන්න. දැන් අපිට තරහක් ආපු වෙලාවේ ඒ තරහ අයින් කළා මෛත්‍රිය වඩන්න කැමැත්තක් තියෙන්න ඕන. එහෙම වුණොත් ඡන්ද විරිය චිත්ත විමංසා සතර ඉද්ධිපාද පූර්ණ වෙනවා. ඒ වගේම වැරදි වැඩක් කරන්නත් ඡන්දා දෝසා බය මෝහ ඒත් ඡන්දය. ඒක නිසා මේ ඡන්ද දෙපැත්තටම යනවා. දෙපැත්තටම යන්නේ අර අසුතවත් නොදන්නා කියන්නේ ඡන්දා දෝසා බය මෝහ. අර ශ්‍රාවකයා කියන්නේ ඡන්ද චිත්ත විරිය විමංසා සතර ඉද්ධිපාද පූර්ණ වෙන විදිහට. මේක දෙපැත්ත හරියට තේරුම් ගන්න ඕනේ.
ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් අපි දැන් රූපයක් දැක්කෙද්දී අපි පෘථග්ජනය විදිහට අපි දැක්කොත් මේ එතන අස්මිමානය වේදනාවත් එක්ක මෙයා මේ වේදනාවත් එක්ක අස්මිමානය එන නිසා නේද ආමිස වෙන්නේ?
ඔව්. දැන් මෙහෙමයි. ඔතන මේ මහා පුන්නම සූත්‍රය කියලා තියෙනවා බොහොම බලවත් දෙයක්. වේමත්තතාව කියලා වචනයක් විග්‍රහ කරලා තියෙනවා. මේකේ තියෙන ක්‍රියාකාරකම් දෙකක් වේගයක් සහ මත්වීමක් උපදිනවා. දැන් අර වේගය වේදනාව නිසා වේමත්තතාව කියන මත්වීමක් වෙනවා. මේ මත්වීම නිසා පුද්ගලයා පෘථග්ජන පුද්ගලයා උන්මත්තකයෙක් වෙනවා. මොකද වෙන්නේ? කාමච්ඡන්දයෙන් උන්මාදයෙන් උන්මත්තක වෙනවා. අර ප්‍රියමනාප රූපයට ඇලෙන. තේරුණාද? නමුත් ආර්ය ශ්‍රාවකයා අර මත් වෙන්නේ නැහැ.
ඒ රූපේ යථාපරිදි දකින.
ඒ රූපේ ඇත්ත හැටි ඇටි ඇටි දකින්න අර අනිච්ච දුක්ඛ අනාත්ම දකින්න. නිච්ච සුඛ අත්ත දකින්න. පෘථග්ජන පුද්ගලයා ඒක නිච්චයි සුඛයි අත්තයි කියලා දකින්න. ආර්ය ශ්‍රාවකයා ඒක නිච්ච නැහැ අනිච්චයි. සුඛ නැහැ දුක්ඛයි. අත්ත නැහැ අනාත්මයි. මේ තුනම නිවැරදිව දකින්න පුළුවන් තත්වයකටපත් වෙනවා. ඒ අනුව නිබ්බිදා වෙනවා. අර බැඳෙන්නේ නිච්චසේ සුඛසේ අත්ථසේ අස්මිමානේ ඒක ප්‍රියයි මනාපයි මිහිරි කියලා දකින්න. ඒක වෙනසක් දකින්නේ නැහැ.
පැහැදිලි ස්වාමීන් වහන්සේ දීර්ඝාසන.
ගෞරවණීය අරිහතුන් වහන්ස මම ආනපාන සති සමාධිය වඩ아가ගෙන යද්දී ඇතිවෙච්ච ප්‍රායෝගික ගැටලුවක් තමයි අහන්නේ. දැන් ගුරුවරු විදිහට අපි දරුවන්ට උගන්වනකොට විශේෂයෙන්ම පොඩි පන්තිවල දරුවන්ට වගේ උගන්වනකොට දැන් ඒගොල්ලෝ අපි කියන දේ අහන්නේ නැහැ. සමහරවිට දඟලනවා. ඒත් දැන් මම ඒක සිත සමතේකටපත් කරගෙන ඉන්නකොට එහෙම දිගින් දිගටම ඉන්නකොට ඒගොල්ලෝ දකිනවා මං ඒගොල්ලෝ කොච්චර වැරද්දක් කරත් මම අර ඒකට ප්‍රතිචාර දක්වන විදිහ. එතකොට
දැන් ඔය පොඩි කාලේ දරුවෝ ගුරුවරයාගේ අවධානය ලබා ගන්න ඒ වගේම දෙමව්පියන්ගේ අවධානය ලබා ගන්න දඟ කරනවා. අපි බැරි වෙලාවත් බ්‍රහ්ම දණ්ඩනේ දුන්නොත් අපි නොදක්කා වගේ අහක බලා හිටියොත් මොකද වෙන්නේ? ඒගොල්ලෝ මෙල්ල වෙනවා. ඉතින් අපි බැරි වෙලාවත් අර මේ එක එක දරුවව හදන්න ගියොත් මොකද වෙන්නේ? ඒ දරුවෝ තවත් ඇත්තට වෙනවා, දඟ වෙනවා. තවත් අම්මගේ තාත්තගේ ගුරුවරයාගේ අවධානය ගන්න ඔය දඟ කරන්නේ. ඒක දරුවන්ගේ පුරුද්දක්. දරුවට ඕනේ මොකක්ද? අර අම්මගේ තාත්තගේ ගුරුවරයාගේ අවධානය තමන් ගාවට ගන්න. අනික් දරුවන්ට වඩා. ඉතින් ඒකයි ඔය දරුවෝ දඟ කරන්නේ. මේක තේරුම් ගන්න ඕන. මේක හේතුඵල දහම. ඉතින් ඒක නිසා අපි ඒ සියල්ල උපේක්ෂා සිටින් උසලා අපි ඒවට අර වැරදි දේවල් නම් ඒ දරුවන්ගේ ඒකට ප්‍රතික්‍රියා නොකර ඒ දරුවා යහපත් හොඳ දෙයක් කියනෝ නම් කතා කරනෝ නම් ක්‍රියාවක් කතාවක් ඒක කාටවත් ආදර්ශමත් වෙන්නේ මුළු පන්තියෙදම දරුවට කියන්න පටන් ගත්තාම හේතුඵල දහම කියා දෙනවා. එතකොට දරුවෝ කවුරුත් යහපත් වෙනවා.
එතකොට අරිහතුන් වහන්සේ දැන් ඒ වෙලාවේදී මං දැන් උගන්වනකොට ඒගොල්ලෝ ඒක අහන්න නැතුව වෙන වැඩක් කරද්දි මම ඒ වෙලාවේ බැන්නොත් එතනදී මට අකුසලයක් පාපයක් සිද්ධ වෙනවද?
ඔව්. දැන් Tamanට ද්වේෂයක් ඇහිල්ලන්නේ. Tamanට බැන්න බනින්නේ මොකද? දැන් අර දරුවගේ දඟකාරකමට Tamante එකට එක කරන්න.
එතකොට මම ඒක නොකර ඉන්නකොට එයා ඉගෙන ගන්නේම
නෑ. ඔය දරුවා ඉගෙන ගන්නේ. ඔය දඟකාරකම తాවකාලිකව නවත්තයි. ඉතින් ඒක නිසා මේක හරියටම මේ හේතුඵල ධම දරුවන්ට ඉගැන්නුවොත් ඊට පස්සේ දරුවෝ යහපත් වෙයි. නැතුව මේ දරුවට එකට එක කරන්න ගියොත් අර දඟ කරන දරුවට තව තවත් හිර කරලා ගහන වන්ලා පාලනය කරන්න ගියොත් මොකද වෙන්නේ? තවත් ඒ දරුවා ඇත්තරේ වෙනවා. දරුවත් ඒකට ඒකම ඕපු වෙනවා. ඒක තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ අර බ්‍රහ්ම දණ්ඩනේ දෙන්න ඕන කියලා. ඒක නොදැක්ක වගේ අහක බලා හිටියාම ආයි කරන්න.
එහෙමයි. පැහැදිලි අර හතුන.
හැබැයි දරුවට තංගවන්න ඕන මේක නොදැක්ක වගේ අහක බලාගෙන හිටියා කියලා.
එහෙමයි.
එයාට ඉරු ගත්තාම ආයේ කරන්න වෙන හැබැයි වෙන මොකක් හරි කරන්න ඊගාවට. ඒක දරුවන්ගේ වැඩේ. ඒක කොළුකම දරුකම ඒක අර දඟකාරකම.
එතකොට අවවාදෙන් ඉහළ පන්තිවල ළමයිට අවවාද කරන
එක නෑ. අවවාද කරන එක නෙමෙයි කරන්න ඕන හේතුඵල ධම කියා දෙන එක නිවැරදිව. මේ හේතුව කළොත් Tamanට උරුම වෙන ඵලය මේකයි. මේ හොඳ හේතුව කළොත් හොඳ ඵලයක් උරුම වෙනවා. අපල උපද්‍රව වලින් මිදෙනවා. මේ නරක ක්‍රියාව කළොත් අපල උපද්‍රව එනවා, කර්මයේ පස්යෙන් එනවා. ඒක නිසා ඔය දහම් පාසල් වල පොඩි පන්ති වල ළමින්ට ඔය පොඩි කාලේ කියා දෙන්න ඕන දේ හේතුඵල ධම පටිච්ච සමුප්පාද ධර්මයේ නිවැරදිව. දැන් අද කරන්නේ මේකට අභව්‍ය අද්භූත ආශ්චර්ය අර දිව්‍ය අවධානයේ ලලිත විස්තරේ කියන ඉන්දියාවේ ලියපු සංස්කෘත පොත් දෙකක් ඊට පස්සේ සිංහලට පරිවර්තනය කරලා දහම් පාසලේ බුද්ධ ආගම පොතේ විශේෂ නිර්දේශය ඇටියට 1930 ගණන් වල ඇතුළත් කළා. ඒවා මේ හේතුඵල ධර්මයට කිසිසේත්ම අදාළ නැති අර දේව ආගම් සංකල්පවල තියෙන උපනිෂද් ධර්මයේ වේදාගමේ පෙන්නුව දේවල් පෙන්නූ පොත් දෙකක් ඔය ඉන්දියාවේ සංස්කෘත භාෂාවෙන් ලියපු ලලිත විස්තරයයි දිව්‍ය අවධානයයි. ඒ දෙක පරිවර්තනය කරලා තමයි අද දහම් පාසල් වල ළමින්ට බුද්ධ ආගම බුද්ධ චරිතය හැටියට කියා දෙන්නේ. මේ බුදුහාමුදුරන්ගේ චරිතයක් නෙමෙයි. මේ කියා දෙන්නේ. ඒක අභව්‍යයි අද්භූතයි ආශ්චර්යයි. ආශ්චර්යවත් දේවල් මෙවයි කියලා දරුවන්ව රවට්ටන්න හදන. අර ගිනි කඳක් වගේ එක රෝම කූපෙකින් අනික් ඒ ගාවම තියෙන රූපෙකින් ජල කඳක් වගේ තල් කඳක් වගේ ජල කඳක් ගිනි කඳක් යනවා කියලා දරුවන්ට උගන්වනවද නැද්ද? ඔමෙව තියෙනවද? ඈ? ඔමෙව වෙනවද? ඔවා කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. දැන් අද අනික් පාර දරුවන්ට උගන්වනවා ඉපදුන හැටියෙම මේ බුදු කෙනෙක් නෙමෙයි උපදුනේ. තාම පෘථග්ජන පුද්ගලයෙක් ඉපදුනේ. ඉපදුන හැටියෙම අර නෙළුම් මල් හතක් හිම්ලා පියවර හතක් තිබ්බයි කියලා. දැන් ඇහුවලු එක දරුවෙක් ඔය නෙළුම් මල් හතේ පියවර 6යි තියන්න පුළුවන්. කොහොමද හතක් තියන්නේ? ගුරුවරයාට කතා නැහැ. දේව අද්භූත ආශ්චර්ය අභව්‍ය සිදු නොයන දරුවන්ට දැන් අද දරුවන් හොරවට්ටන්න බෑ. හේතුඵල ධම කියා දුන්නොත් ඒක දරුවන්ට යහපයි. ඒක දරුවන්ට අර තමන් කරන හේතුවට අදාළවයි තමන්ට අනාගතයේ උරුම වෙන්නේ ඵල විපාක හොඳ හෝ නරක කියන එක නිවැරදිව තේරුම් ගන්න පුළුවන් විදිහට මේ දහම් පාසල් වල විෂය නිර්දේශය බුද්ධාගම පාඩමේ විෂය නිර්දේශය හේතුඵල ධමයට පටිච්චසමුප්පාද ධර්මයට ඒ වගේම දරුවන්ගේ මනස ගුණධම් වලින් පිරෙන විදිහට අර කෙලෙස් ධර්ම ඉතින් ඉවත් කරන විදිහට කටයුතු කරන්න අවශ්‍යයි. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේක තේරුම් ගන්නා තාක්කල් මේ ධර්මය ඔය පොඩි කාලේ තමයි මේ දරුවන්ගේ බ්‍රේන් වොෂ් කරන්නේ. කොයි කාලේද බ්‍රේන් වොෂ් කරන්නේ? ඔය 3-4-5 පන්තිවලදී තමයි දරුවන්ගේ බ්‍රේන් වොෂ් කරන්නේ. ඔය අද ඔය අභව්‍ය අද්භූත ආශ්චර්ය ඔය බුද්ධ චරිතයක් බුද්ධ ආගමක් උගන්නලා මේ හේතුඵල ධම අත්හැරලා අර ඊට පස්සේ අදහන්න භක්තියෙන් විශ්වාස කරන්න පුළුවන් අර දෙවියෝ ගාවට ගිහිල්ලා නිවන ඉල්ලන මිනිස්සු කොටසක් මේ නිර්මාණය කරනවා හදනවා මේ ලංකාවේ. ඒක ඉන්දියාවේ කළාට අපිට කමන්නේ මේ ලංකාවේ මේ හේතුඵල ධර්ම හරියට උගන්නලා දරුවන්ගේ බ්‍රේන් වොෂ් කරන්න නැතුව දරුවන්ගේ මනස විකෘති නොකර දරුවන්ට හේතුඵල ධර්මයට ණය විනයට සතුඳා බලන්න පොඩි කාලෙම උගන්වන්න ධර්මය දහම් පාසලේ විශේෂ නිර්දේශයට මේ බුද්ධ ආගම බුද්ධ ධර්මයේ පොතේ විශේෂ නිර්දේශයට ඇතුළත් කළා නම් අද වෙනකොට මේ සමාජයේ හුඟක් වෙනස් වෙනවා. ඔය ඔබ හැම කෙනෙක්ම අතීතයේ දහම් පාසල් යන්නේ නැති ඔය අභව්‍ය අද්භූත ආශ්චර්ය දේවල් ඔක්කොම ඉගෙන ගත්තේ. මේක ත්‍රිපිටකේ නෑ. මේවා තියෙන්නේ කොහෙද? අර ලලිත විස්තරයේ දිව්‍ය අවධානයේ සහ ඔය ඉන්දියාවේ ලියපු සංස්කෘත මහායානික පොත්වල දේවල් ආගම හැටියට අද 100%ක් බුද්ධ ආගමේ උගන්වන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය පැත්තක තියෙනවා. ඒවා අර්ථ වෙනස් කරගෙන අද අර මහායානික ධර්මයක් උපනිෂද් ධර්මයක් දේව වාදයක් ආගමක් අද උගන්වනවා. ඒවා අභව්‍යයි අද්භූතයි.
අරිහතුන් වහන්සේ එතකොට මම උගන්වන්නේ ඉංග්‍රීසි භාෂාව. එතකොට ඒක මේ ලෝකේ හදන දෙයක් නේ. දැන් ඒක මම තේරුම් අරගෙන තියෙනවා. දැන් ඉහළ පන්ති වල දරුවන්ට
ඉංග්‍රීසි භාෂාව උගන්වනකොටත් හේතුඵල ධර්මයක් ටිකක් ඉගෙනුවා හැකි. දැන් අර මේ කවුරුත් දන්නවා මේ ඉංග්‍රීසි භාෂාව විතරක් නෙමේ භාෂාවක් නොවන මේ විද්‍යාව උගන්වනකොටත් යම්කිසි හේතුඵල ධර්මයක් උගන්වන්න පුළුවන්. බැරිද? පුළුවන්ද? පුළුවන්. දැන් අර අජිත් පුත්පකුමාර කියලා මේ බයෝ සයන්ස් කරන ගුරුරෙක් ඉන්නවා මාතර පැත්තේ. අඩුගානේ අර මේ දරුවන්ට විනාඩි 5ක් මේ හේතුඵල ධර්ම උගන්වන්න පුරුදු කරලා තියෙනවා, පුහුණු කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ ඕන විෂයක් කරන ගුරුවරයෙකුටත් දරුවන්ට හේතුඵල ධර්ම පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන් විනාඩි 5ක් අයක්. දැන් ওই දරුවෝ දඟවෙන්නේ ඒක හේතුවක් වෙනවා. හේතුව උනොත් ඵලය මොකද්ද? එයා ඉගෙන ගන්න දඟකාරයෙක් වෙනවා. එයාට ඒකේ ප්‍රතිඵලය නෑ, විභාගෙ පෙළුවේ. මේ හේතුව ඵලය කියන්න ඕන.
එහෙමයි යටි හතන.
ඒකයි පටිච්චන උපාද ධර්ම.
එහෙමයි. මට වැටහුණා ඔබ වහන්සේට දීර්ඝාෂි ප්‍රාර්ථනා කරනවා.
ගරු ස්වාමීන් වහන්ස, ධම්මානුස්සතිය පොඩ්ඩක් පැහැදිලි කරගන්න පුළුවන් ස්වාමීන් වහන්ස?
හේතුඵල ධහමට බහාගලපා බලා වැරදි හේතුවෙන් මිදී නිදහස් වීමක්, හරි හේතුව එතැනට භාවිතයට ගැනීමක් ධම්මේසු ධම්මානුපස්සන.
සීලානුස්සතිය
අර සංවර සීලයේ පිහිටා ඉන්ද්‍රිය සංවරය පිහිටන්න පුළුවන් නම් සීලානුස්සතිය අර ඉන්ද්‍රිය සංවරය ප්‍රත්‍ය සංවරය ප්‍රාතිමොක්ඛ සංවරය ආජීවක පාරිශුද්ධ සංවරය පූර්ණ වීම සීලානුස්සතිය.
සංඝානුස්සතිය
සංසාර සම්බන්ධය ගහලා බිඳලා දාලා සංසාර සම්බන්ධය හදන සන්ධි විසන්ධි කරනවා නම් මේ සංවට්ඨ විවට්ඨ කරනවා නම් සමුදේ නිරෝධ කරනවා නම් සංඝානුස්සතිය.
මම උදේ අහන්න හිටිය ප්‍රශ්නයක් සමනස මේ දැන් ණය ණය කියන්නේ අනුසය ආසය කියන්නේ පිංපව් කියන්නේ තුනම එකක් නේද ස්වාමීන් වහන්සේ? පරමාර්ථ වශයෙන් ගත්තාම
පරමාර්ථ වශයෙන් ගත්තොත් නම් එකක්. දැන් ධර්මයේ කර්මයේ කියන්නේත් ඕකමයි. ඈ පිංපව් කියන්නේ පිංපව් කියන්නේ ධර්මයේ කර්මය. ඉතින් ඒක නිසා මේ බුද්ධ දේශනාවේ බුදුහාමුදුරුව මේක නොයෙක් වෙලාව නොයෙක් වචන පාවිච්චි කරලා ওই දෙක දෙපැත්ත කියලා තියෙනවා. තේරුණා? ඒක නිසා එක එක සූත්‍රයේ තියෙන එක එක වචන.
ඒක අර පාස්වර්ඩ් වගේ අපිට අර සූත්‍ර විදියට.
ඔව්. සූත්‍රකෙන් දැන් අපි සූත්‍රය දැනගත්තට පස්සේ තියරි එක දැනගත්තට පස්සේ ඕන වචනයක් දාන්න පුළුවන්. තේරුණා? ඕන්ටන්ට දැන් අපිට දැන් අපි හිටමුකෝ 2 2 4 කියන එකේ සූත්‍රය දැනගත්තට පස්සේ 20 20 එකතු කරන එකේ තේරුම් ගන්න පුළුවන්ද? බැරිද? ඈ ඕන ගානක් හදන්න පුළුවන් සූත්‍රය දැනගත්තොත්. ඒක නිසා එකයි කිය සූත්‍රයේ ධර්මයට බහගලපා බලන්න ඕන ණය විනයට සසඳා බලන්න. එතනදී සසඳා බලන්න. අතන තියෙන්නේ ගලපා බලන්න. දෙකක් එක. යෝ ධම්මෝ යෝ විනයෝ සෝ බාසිතබ්බෝ දෙකම කරන්න ඕන. දෙකම අවශ්‍යයි. එකක් විතරක් කරන පුද්ගලයෙකුට කවදක්වත් නිවන පූර්ණ කරගන්න බෑ.
අරහතුන් වහන්සේගෙන් අවසරයි. ඔබ වහන්සේගේ අර ලොකු පොතේ 157 වෙනි පිටුවේ තිබුණා ඉන්ද්‍රයන් හරහා අරමුණක් සිතට ලැබෙන විට එය හේතුවක්ද ඵලයක්ද කියා තෝරා බේරා ගන්නට පුරුදු පුහුණු විය යුතුය. ඒක උදාහරණයක්.
දැන් මේක අපිට මේ හේතුවක් හැටියටත් ඉන්ද්‍රියක් කරා එහෙම නැත්නම් ආයතනයක් කරා එනවා ඵලයක් හැටියටත් එනවා. ඒක නිසා අපි පජානාති කියන එක තේරුම් ගත්තොත් මේක යම් හේතුවක් මුල් වූ හේතුවක් නිදානයක් තියෙනවා මේ ඵලයට. හැබැයි මේ ඵලය හේතුවක් කරගන්නවා හේතුව ඵලයක් කරගන්නවා මේක හේතුඵල පරම්පරාවක් හැටියට අසුතත් පෘතක් යන පුද්ගලයා දිගටම හේතුඵල පරම්පරාවක් හැටියට අසතියෙන් කටයුතු කරනවා. නමුත් අර සුතවත් අරිය ශාවකයා හේතුඵල ධර්මයට බහගලපා බලනකොට හේතු අයින් කරනවා ඵලයෙන් මිදී නිදහස් වෙනවා. ඉතින් ඒ දෙකම
කෙරෙනවා.
හොඳයි, එහෙනම් තව එක ප්‍රශ්නයක් අහන්න පුළුවන් අවසාන වශයෙන්.
අරහතුන් වහන්සේ සබ්බකාය පටසංවේදී කියන එකයි පස පසම්බයංකාය සංකාර කියන අපිට පැහැදිලි වෙන්නේ.
ඔව්, දැන් මෙතන අර සියලු ක්‍රියාකාරකම් වල වේගය වේදනාව නිසා ඇතිවෙන ප්‍රතිඵලය මොකද්ද? බය හිතේ ඉපදීම. එතකොට අර ක්‍රියාවේ වේගය වේදනාව වයින් කළාම මොකද වෙන්නේ? නැති වෙන්නේ බය. පස්සම් බයං කාය සංකාරං පස්සම් බයං චිත්ත සංකාරං. ඒක නිසා කාය කයනුපස්සනාව නිවැරදිව වඩනකොට මේ බය බැම්ම බලය බර සියලු දේ හිතෙන් අයින් වෙනවා. ඒකයි පස්සම් බයං කාය සංකාරං පස්සම් බයං දෙවෙනි අවස්ථාවේ චිත්ත සංකාර. එනිසා චිත්තේ චිත්තානුපස්සනාව වඩනකොට පස්සම් බයං චිත්ත සංකාරං කාය කයනුපස්සනාව වඩනකොට නිවැරදිව පස්සම් බයං කාය සංකාරං පූර්ණ වෙනවා. බය නැති වෙනවා, අබය වෙනවා. නිසා යම්කිසි ආර්ය ශ්‍රාවකයෙක් නම් මේ බය සහමුලින් තිබුණොත් තමාර බීතිය බය පීඩනය චලනය කම්පනය හිටේටිය. බය නැත්නම් අබය තත්ත්වයට වෙනවා. අබය තත්ත්වය තමා නිවනට මඟ අර පස්සම් බයන් කාය සංකාරම් පූර්ණ වීමේ. හොඳයි, එහෙනම් කවුරුත් දැන් මේ අද මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ පළවෙනි කොටසට අද හුඟක්ම වෙලාවක් ගන්න ගියා ගන්න වුණා පැය එකහමාරකටත් වැඩිය. ඉතින් ඒක නිසා මේ ප්‍රශ්න අහන්න ටිකක් වෙලාව අඩු වුණා, පැයකට විතර කාලයක්. නමුත් හෙට අනිද්දා වෙනකොට ඉක්මනට ඉවර කළා මේක ප්‍රශ්න අහන අවස්ථාව වැඩි කරලා දෙන්න පුළුවන් වෙයි. දැන් අද හවස මේ සිවණක් පිරිසටම ගිලම්පස පූජාව හොරණ පදිංචි වශීර විජේසිංහ මහතා උදුලා මහත්මිය ඒ ඇතුළු ඒ ඥාති මිත්‍රාදීන් හොරණ පිළියන්දර ගෝවින්න පැත්තේ පදිංචි ඒ අය විසින් ඒ වගේම ඕස්ට්‍රේලියාවේ පදිංචි යහන් වීරතුංග පුතා ඇතුළු අතුරුගිරියේ පදිංචි නිරූපා පද්මේරිය මවතා වීරතුංග පියා ඇතුළු ඒ පවුලේ සියලු දෙනා විසින් මේ ගිලම්පස දානමය පින්කමට දායකත්වය අනුග්‍රහය ලැබලා තිනවා. ඉතින් ඒක නිසා ඒ පින්වතුන්වත් සිහිපත් කළා. ඒ පින්වතුන්ටත් ඒ පින්වතුන්ගේ අර පින් බලාපොරොත්තු වෙන සියලු ඥාති මිත්‍රාදීන්ටත් ප්‍රාණකාරයන්ටත් පින් දීලා පින් පවරලා ඒ පටිසංකා යෝනිසුම් මනසිකාරයෙන් උපේක්ඛාසිතක් ඇතුව පිරිසිදු චේතනාවකින් නයන් මිදී නිදහසි ඒ ගිලම්පස පාරිභෝජනය කරන්න භාවිතා කරන්න හැම කෙනෙකුටම තියෙන අවස්ථාව. ඒක උපේක්ෂා සිටින් පටිසංකායෝන් සෝමනස්කාරයෙන් නොඇලී නොගැටීමුලා නොවී කටයුතු කරලා ඒ නයමිදී නිදහස් වෙන්නට පුළුවන් පින්දීලා පින්පවරලා පින් පමුණුවලා උපේක්ෂා සිටින් ප්‍රත්‍යවේක්ෂා ඥානයෙන් කටයුතු කිරීම. ඉතින් ඒක නිසා එකක් සිහිපත් කළා මේ අනුන් දෙන දෙයක් අපි ණය වෙන්න හොඳ නැහැ. හැබැයි අපි ඒ අනුන් දෙන දේ වුණත් අපි මේ භාවිතා කරන්නේ අර චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ කය පවත්වා ගත යුතුයි. ආහාරේ මතඤ්‍යතාව පවත්වා ගත යුතුයි. ඒ සඳහායි අපි ඒ ගන්නේ ඒ මිසක් මේක අර මේ ඇඟපත හදාගන්න අර නව මදායන මණ්ඩනායන භූතනාය මේ කිව්වේ මේකේ අර වචන පිළි. මේක නෙමෙයි අපි ප්‍රායෝගිකව තේරුම් ගන්න ඕනේ. අපි මේ ගන්නා මේ ගිලම්පස් දානයත් අපි අර බඩසාගින්න ගින්නක් හැතුනොත් අපිට මේ වෙලාවේ මේක කරගන්න බැරි වෙනවා. ඉතින් ඒක නිසා ඒ සඳහා ආහාරයේ මත්ඤ්‍යතාවය ඇතිව ඒක ණය නොයි පටිසංකායෝන් සුමනසිකාරයෙන් ඒක භාවිතා කරලා ඒ අයටත් පින් දීලා පින් පවරලා එයාගෙන් පින් බලාපොරොත්තු වෙන සියලු දෙනාටත් පින් දෙන්න පින් පවරන්න ඕන. ඒක ප්‍රත්‍යවේක්ෂා ඥානයෙන් පටිසංකායෝන් සුමනසිකාරයෙන් සිව්පසේම පාරිභෝජනය කරන්න භාවිතා කරන්න සියලු දෙනාට අවස්ථාවක් තියෙනවා, හැකියාවක් තියෙනවා. ඒ සඳහා දැන් අවස්ථාව. ඒ වගේම දැන් අද මේ ධර්ම දේශනාව මෙතකින් අවසానයි. හෙට සහ අනිද්දත් මහා සතර ඇතිපත්තාන සූත්‍රයේ ඉතුරු ටික වචනින් වචනෙම විග්‍රහ කරන්න වෙනවා. වැරද්ද ගත්ත තැන් බොහෝ කොට තියෙනවා. ඒ සියලු දේ නිවැරදි කළා මේ චතුරාර්ය සත්‍ය මඟඵල ලබන්න උපකාර වන ආකාරයට භාවිතා කරන්න පුළුවන් ආකාරයට අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා සහිතව විග්‍රහයක් කරන්න ඕනේ. ඒ වගේම අපේ සේනාපති විමලරත්න ස්වාමීන් වහන්සේ වැඩම කළා තියෙනවා. උන්වහන්සේ බොහෝ කාලයක් භාවනා මධ්‍යස්ථාන බොහොමයක කර්මස්ථාන ආචාර්ය හැටියටත්, ඒ වගේම ගෝයන්කා භාවනා මධ්‍යස්ථානයකත් ප්‍රධාන කර්මස්ථාන ආචාර්ය හැටියටත් කාලයක් කටයුතු කරලා දැන් මේ යථාභූත ඥාන දර්ශනය ලබාගෙන මේ ධර්මය දේශනා කරනවා. ඉතින් අපි උන්වහන්සේට ආරාධනා කරනවා ගිලම්පස දානයෙන් පස්සේ හවස හතට මේ පිරිස පින්වත් පිරිසට මෙතනදී ධර්ම දේශනාවක් අද කරන්නට එක තමන්ටත් එක තේරුම් ගන්න යම් යථාභූත ඥාන දර්ශනේ මේ මඟ පූර්ණ කරගන්නට උපකාර වෙයි. ඒක නිසා ඒකටත් සවන් දෙන්න. හොඳයි, එහෙනම් කවුරුත් සාදුකාරයක් දෙන්න. මේ ගාථාවන් කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද හොඳටම තේරුම් ගන්න ඕනේ තව එකක් තව අවධාරණයෙන් දේශනා කරන්න ඕනේ කියන්න ඕනේ. දැන් උදේ අර කරුණු හතර අපි සිහිපත් කළා, මතක් කළා. අද රෑ නිදාගන්නට පෙර අර සියලු පින් බලාපොරොත්තු වෙන තමන්ගේ පරදත් උපජීවින්ට ඥාතීන්ට අමතක නොකරම පින් දෙන්නට, පින් පවරන්නට, පින් අනුමෝදන් කරන්නට ඕන. මොකද ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. දැන් ඒගොල්ලෝ හොඳට අහගත්තා මේක. ඒගොල්ලෝ දැනගත්තා අද මගේ පුතා, මගේ දුව මට පින් දෙයි, මාව මුදුහරි කැපකොට පින් දී කියලා. ඉතින් ඒක නිසා ඒක යම් කිසි කෙනෙකුට අමතක වුණොත්, අතපසු වුණොත් හෙට උදේ වෙනකොට මේක ඉස්සෙල්ලා භාවනා වැඩසටහන් වලදී එහෙම අතපසු වෙච්ච අය මාව හොයාගෙන ඇවිල්ලා මේ දේවල් වුණා කියලා කීප අවස්ථාවක කිව්වා. ඒක නිසා මේක හොඳට තේරුම් අරගෙන ඒ කරුණු අතර නිවැරදිවත් ප්‍රායෝගිකවත් ඒ අයගේ හිත පිරෙන්න කැපකොට ඒ අයව මුදුහන් නිදහස් කරන්න ඒ ඥාතීන්ට පින් දෙන්න ඕන, පරමෛත්‍රිය පතුරවන්න ඕන, කමා කරගන්න ඕන. ඒ වගේම ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හැකි හැම අවස්ථාවකම හැසිරෙන්න ඕන. හොඳයි, ඒකත් තේරුම් අරගෙන ඒකත් කරලා දැන් පින් අනුමෝදන් කරන්නට මේ ගාථාවන් කියන්න. එත්තාවතාචම් සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදතු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම් සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා උදන්තු සබ්බ සම්පත්ති සිද්ධිය එත්තාවතාචම් සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තාන් දන්තු සබ්බ සම්පත්ති සිද්ධිය ඉදම්මේ ඥාතීනං තූ සුඛිතා වුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං තූ සුඛිතා වුන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං තූ සුඛිතා වුන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේ මාමේ බාල සමාගමු සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. හොඳයි, සියලු දෙනාටම යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක් වේවා, සහනයක්ම වේවා. ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හැසිරෙන්නටම මේ සියලු ධර්ම කරුණු උපකාර වේවා, හේතු වාසනා වේවා.